දවසේදී අපි තම ගෞරවයෙන් පිළිගන්නවා සති දිනයන්හි කරන්න ධර්ම සාකච්ඡාවට. අද සතියන් ගෞරවත දවසයි. ප්‍රොෆෙසර් කොග්ගලගේට එතුමාගෙන් ධර්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන. ඉතින් මම ඉතාම ගෞරවයෙන් මහාචාර්ය කොග්ගලගේ මහත්තයාට ආරාධනා කරනවා අපිට සුත්‍ර දේශනාව කියලා දෙන්න. ඉන් අනතුරුව අපි සාකච්ඡාවකට එන බව තිරුවන් සරණයි.
හැම දිනකටම අද මේ සාකච්ඡා කරන්න කියලා දාලා තියෙන්නේ තින්සමත්ත සූත්‍රය කියන එක. තින්සමත්ත සූත්‍රය තියෙන්නේ සංයුක්ත නිකායේ නිදාන වග්ග පාළි අනමතග්ග සංයුක්තය යටතේ. අනමතග්ග සංයුක්තේ එතකොට ඒක තින්සමත්ත සුත්තං කියලා පාළියෙන් තියෙන්නේ. තින්ස සූත්‍රය කියලා තමයි සිංහලෙන් තියෙන්නේ මේ විතක.lk එකේ. මේකෙදි මේ තින්ස කියන්නේ මං හිතන්නේ මේ 30ක් නේ, කියන්නේ භික්ෂුන් වහන්සේලා 30කට දේශනා කරපු සූත්‍රයක් කියලා. අපි බලමු සූත්‍රේ. පාජගහ විහෙරති වේලුවනේ අතකෝ තින්සමත්තා පාවෙය්‍යකා භික්ඛූ සබ්බේ ආරඤ්ඤිකා සබ්බේ පිණ්ඩපාතිකා සබ්බේ පාංශුකූලිකා සබ්බේ තේචී චරිකා සබ්බේ සසංයෝජනා යේන භගවා තේනුපසංකමිස්සු. කියන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වුණ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. කියන්නේ සියල්ලම ආරණ්‍ය භික්ෂුන්, සියල්ලම පිණ්ඩපාතිකයි, සියල්ලම පාංශුකූලිකයි, සියල්ලන්ම තේචි චරික වූ, සියල්ලන්ම සංයෝජන සහිත වූ. කමෙන් දන්නේ සංයෝජන සහිත වූ කියලා තියෙන්නේ. තිසක් පමණ වූ සංයෝජන සහිත වූ කියන්නේ එතන පෘතක් ජන වූ කියලා වරහන් ඇතුලේ තියෙනවා. එතන අපිට තේරුම් ගන්න පුළුවන් ඒක එක්ක ස්වාමීන් වහන්සේ නමක්වත් සෝවාන් වෙලා නෙවෙයි පෘතක් ජනයි. ඒ 30ක් හැබැයි ඒගොල්ලෝ බොහොම මේ අපි කියන්නේ අර දූතාංගධාරී වගේ ගතියක් තමයි මේ කියන විස්තර වලින් පේන්නේ. පිණ්ඩපාතිකය, ආරණ්‍ය වාසිකයි, ඒ වගේ පාංශුකූලිකයි. එතකොට මේගොල්ලෝ පාවාරට වෙසි භික්ෂූහු භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණියාහු. පැමිණ භාග්‍යතුන් වහන්සේට නමස්කාර කොට එක් පැත්තක වුණාහුය. එතකොට භගවතු ඒසද හෝසි. එතකොට භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම හිතෙනවා. ඉමේකෝ තින්සමත්තා පාවෙය්‍යක භික්ඛු සබ්බේ අරඤ්ඤිකා සබ්බේ පිණ්ඩපාතිකා සබ්බේ පාංශුකූලිකා සබ්බේ තේචී චරිකා සබ්බේ සසංයෝජන යං නූනාහං ඉමේසං තථා ධම්මං දේසෙය්‍යං යතානේසං ඉනස්මින් ඒව ආසනේ අනුපාදාය ආසවේහි චින්තානි විමුච්ඡයන්ති. ඒ කියන්නේ නිදීමටපත් වෙන්න ධර්මයක් දේශනා කළොත් හොඳයි කියලා මේගොල්ලන්ට මේ ආසනේදීම රහත්භාවයටපත් වෙන්න ධර්ම දේශනාවක් කරනවා නම් හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේට හිතුණා කියලා. ඊට පස්සේ මේ භික්ෂුන් නමතනවා. එතකොට භික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නට පස්සේ දේශනාව තියෙන්නේ මේ විදිහට. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං සංහා සංයෝජනානං සන්ධාවතං සංසරතං කියන විදිහට. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති අවිජ්ජා නීවරණානං සන්තානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. කියන්නේ මහණෙනි, අවිද්‍යාවෙන් වැසි තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ, සැරිසරන්නා වූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේය. මුල් කොනක් නොපෙනෙන්නේ. කියන්නේ පටන් ගත්ත තැනකුත් පේන්නේ නැහැ, ඉවර වෙන තැනකුත් පේන්නේ නැහැ කියන එක. ඒකට එහෙම වෙලා තියෙන්නේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. ඊළඟට අහනවා තංකින් මඤ්ඤත භික්කවි. මොකද හිතන්නේ භික්ෂෝනි කතමන්නකෝ බහූතරං යං වාවෝ ඉමිනා දීගේන අද්ධූනා සන්ධාවතං සංසරතං සීසච්චින්නානං ලෝහිතං. සීස කියන්නේ හිස්ස, චින්නානං හිස් යසම් කාලා, ලෝහිතං ලේ ගලාගිය. පස්සන්නං පග්ඝරිතං යංවා එම හිස් යසම් කාලා ය ලේ ටික යංවා චතුසු මහා සමුද්දේසු උදකන්ති. උදක කියන්නේ ජලය. එතකොට සතර මහා සාගරයේ ජලය. රහනායි භික්ෂුන්ගෙන් මහණෙනි කුමක් සිතන්නහුද මේ දීර්ඝ කාලයේ ඇවිදින්නා වූ සැරිසරන්නා වූ තොපගේ හිස්සින්දීමෙන් වැගුරුනා වූ ගැලුවා වූ යම්ලයක් වේද? සතර මහා සාගරයේ යම් දියක් වේද? මේ දෙකින් කුමක් වනාහි ඉතා අධික වේද කියලා අහනවා. එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, යථාකෝ මෑම් භන්තේ භගවතා ධම්මං දේසිතං ආජානාම ඒතදේව භන්තේ බහූතරං යන්නෝ ඉමිනා දීඝේන අද්ධූනා සන්ධාවතං සංසරතං සීසච්චින්නානං ලෝහිතං පස්සන්නං පග්ඝරිතං න ත්‍රේව චතුසු මහා සමුද්දේසු උදකන්ති. මේගොල්ලෝ පිළිතුරු දෙන්නේ අපිවනාහි භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු. ස්වාමීනි මේ දීර්ඝ කාලයේ යෙදින්නා වූ සරිසනන්නා වූ අපගේ හිස්සින්දීමෙන් වැදිරුණා වූ යම්ලයක් වේද? එම ඉසාධික සතර මහා සාගරයෙහි දිය අධික නොවේ කියලා. ඒතර සතර මහා සාගරයෙහි දියට වඩා අපි හිස්කසුම් කාලා ගලා ගියලේ අධිකයි කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ සංසාරේ පටන් ගත්තු තැනක් දෙන්නේ නැහැ, ඉවර වෙන තැනක් දෙන්නේ නැහැ, ඉච්චර දිගයි කියන හින්දා. ඉතින් ඒ වගේ එක එක උපමා දෙනවා. එහෙම කිව්වහම ඉතින් බුදුහන්සේ ඒක අනුමත කරනවා සාදු සාදු කියලා. ඒකට මහණෙනි මා විසින් දේශනා කරන ලද ධර්මයේ තොපි ඒ ආකාරයෙන් දන්නාහුය. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා තමයි එහෙම දන්නේ. එතකොට මේ දේශනා කරපු දේ දන්නවා කියන පැත්තෙන් තමයි මේ පිළිතුරත් ලැබෙන්නේ. නැගද අපිට හිතන්න පුළුවන් දැන් කියන්නේ තමන් මේ සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි ආපු හැටි මං හිතන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානයක් උපදගෙන දැකලා නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන හින්දා මෙච්චර මේ අනන්ත සංසාරිකයි අපි ගමන් කරලා මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒ හිස්කෙසුම් කාලා ගලා ගියලේ එකතු කරානම් මේ සංසාරෙ කොච්චර දිගයිද කියනවනම් සතර මහා සාගරයේ තියෙන ජලයට වඩා අධිකයි කියන එක. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙන හින්දා අපි දන්නවා කියලා පිළිතුරු දෙන්නේ. ඉතින් ඒක හොඳයි හොඳයි කියලා සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මං දේශනා කරන ලද ධර්මය ඔගොල්ලෝ ඒ ආකාරයෙන්ම දැනගෙන තියෙනයි කියලා. ඊළඟට මහණෙනි මේ දීර්ඝ කාලයේ ඇවිදින්නා වූ සැරිසරන්නා වූ තොපගේ හිස්සින්දීමෙන් වැගුරුනා වූ යම්ලයක් වේද? එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ දිය අධික නොවේ. ඊළඟට කියනවා මහණෙනි බොහෝ කාලයක් මුළුල්ලෙහි ගොන්ව ඉපදුනා වූ තොපගේ හිස්සින්දීමෙන් ගැලූ යම්ලයක් වේද? එයම ඉතා අධික වේ. සතර මහා සාගරයේ ජලය අධික නොවේ. ඇයිසලා කිව්වේ මිනිස්සු විදිහට. දැන් කියනවා ගොනෙක් වෙලා ඉපදිලා හිස්සසම් කාලා ගලා ගිය ලේකතු කළත් ඒකත් මේ මහා සාගරයේ ජලයට වඩා සතර මහා සාගරයේ ජලයට වඩා අධිකයි. ඊළඟට මහණෙනි බොහෝ කාලයක් මුලින්ම මේ ගොන්න ඉපිද තොපගේ හිස් සිඳීමෙන් නැගුණා වූ යම් ලයක් වේද එම ඉතා අධික වේ සතර මහා සාගරෙහි ජලය අධික නොවේ. ඊළඟට කියනවා බොහෝ කාලයක් මුලින්ම එළුව ඉපිද තොපගේ හිස් සිඳීමෙන් නැගුණා වූ යම් ලයක් වේද එම ඉතා අධික වේ සතර මහා සාගරෙහි ජලය අධික නොවේ. කියන්නේ එළුව වෙලා හිස් කියන කාල ගලා ගියලේ. ඊළඟට කියනවා බැටළුව ඉපදිලා හිස් සිඳීමෙන් වැබිරුණලේ අධිකයි කියනවා සතර මහා සාගරේ ජලයට වඩා. ඊළඟට දේශනා කරනවා මේ මෝ වෙලා ඉපදිලා හිස් සිඳීමෙන් අගිරිනලේ ප්‍රමාණමේ සංසාරය තුල ඒ ටික එකතු කළොත් සතර මහා සාගරයේ තියෙන ජලයට වඩා. ඊළඟට සූකරව ඌරෝ වෙලා ඉපදිලා හිස් සිඳීමෙන් ගලා ගියලේ අධිකයි කියනවා සතර මහා ජලයේ සාගරයට වඩා. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි කුකුළු ඉපිද කුකුල වෙලා ඉපදිලා හිස් සිඳීමෙන් ගලා ගියලේ ප්‍රමාණය අධිකයි කියනවා සතර මහා සාගරෙහි ජලයට වඩා. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි ගම් පහරන සොරුයැයි අල්වාගෙන තොපගේ හිස් සිඳීමෙන් ගුරුනා වූ යම් ලයක් වේද එම ඉතා අධික වේ සතර මහා සාගරෙහි ජලය අධික නොවේනි. ඊළඟට බොහෝ කාලයක් මුළුල්ලෙහි මං පහරන සොරු යයි මංකොල්ලකාරයෝ යයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් ගුරුනා වූ යම් ලයක් වේද එම ඉතා අධික වේ සතර මහා සාගරෙහි දිය අධික නොවේ. බොහෝ කාලයක් මුළුල්ලෙහි අන්නඹු සොරුයයි අල්ලාගෙන තොපගේ හිස් සිඳීමෙන් නගුණා වූ යම් ලයක් වේද එම ඉතා අධික වේ සතර මහා සාගරයේහි දිය අධික නොවේමය. ඊළඟට අහනවා ඊට හේතුව කවරේද? මහණෙනි අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නා වූ සැරිසරන්නා වූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේ වේද මුල් කණක් නොදකීද? ඒ නිසා දැන් මේකට හේතුව වෙලා තියෙන්නේ මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නා වූ සැරිසරන්න වූ සත්‍යයන්ගේ මේ සංසාරේ නොදක්නාලද අග මුල් කණ නොදකීද? අන්න ඒ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. කියන්නේ සංසාරේ මෙච්චර දිග නිසා තමයි අපි ඔය එක එක සත්‍යයන් වෙලත් කිස්සසම් කාපු මේකතු කළ සතර මහා සාගරයටත් වඩා වැඩි කියන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් මේ සසර කියන්නේ කොයිතරම් දීර්ඝ දෙයක්ද අපිට හිතා ගන්නත් අමාරු මට්ටමේ. ඊළඟට මහණෙනි එසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. වැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය කියලා. මේකේ මේ සසරේ භයානකකම පෙන්නනවා. ඒ හින්දා මෙච්චර දුක් විඳලා තියෙනවා. මේ විදිහට දරුණු දුක් විඳලා තියෙනවා. ඒක අනික පැත්තට ඉස්සරහටත් ඒ වගේම විඳින්න වෙනවා. මොකද අනාගතෙත් මේකේ කෙලවරක් තේින්නේ නැති හින්දා. එතකොට සොහොන් බිනතර කරන ලදී කියන්නේ මේ මලමිණි එකතු කළොත් එකතු වෙන සොහොන එන්න එන්න විශාල වෙනවා වගේ. එතකොට අනේනේ මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුයි, නොඇලීමට සුදුසුයි, ඔවුන්ගෙන් මිදීමට සුදුසුයි. මේක ගැඹුරින් දකින කෙනෙකුට මේ සසර කොච්චර භයානකද කියන එක පේනවා. තවත් මහතක්වත් මේ සසර ඉස්සරහට යන්න හිතුවත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ මහණ වෙලා මේ දූතාංග පුරණ භික්ෂුන් වහන්සේලාගේ සසර ගැන. ඒකට සමන්ත හිතා ගන්න පුළුවන් අපේ සසරත් ඔය කියන භයානක තත්ත්වෙන් විදිලා නෑ. අපි ඉඳපු දුකුත් ඔය විදිහටම තියෙනවා. ඒ පණිවිඩේ තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළසේක සතුට සිත්තැත්තා වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාවට සතුටු වූහ. මේ දේශනාව පවස්තන කල්හි වනාහි තිසක් පමණ වූ පාවෙය්‍යක භික්ෂූන්ගේ සිත් ආශ්‍රවයන්ගෙන් දැඩිකොට නොගෙන ඉන් මිදුනාහුය කියලා. ඒ කියන්නේ මේ භික්ෂූන් වහන්සේලාට රහත් වෙන්න උදව් වෙලා තියෙනවා මේ දේශනාව. ඉතින් අපි බලමු එහෙම වුණේ කොහොමද, ඒ වගේ අපටත් මේක උදව් කරගන්න පුළුවන්ද මේ සසර දුකෙන් මිදෙන මාර්ගයක් පාදා ගන්න කියන එක. මෙතෙන්දී මේ සූත්‍රයේ කියවපු එක හොඳයි. මොකද හිතාගෙන හිටියේ මේවා ටික ඔක්කොම එකතු කළොත් මේ සතර මහා සාගරයට වැඩි කියලා. එහෙනම් දැන් මේකේ පැහැදිලිව කියනවා මේ වෙන වෙනම ගත්තහම, කියන්නේ මිනිස්සය වෙලා හිස් ගැසුම් කාපු ලේ ටික එකතු කරාම ඒක වැඩි කියනවා සතර මහා සාගරයට වඩා. කුකුල වෙලා හිස් ගැසුම් කාලා ඒකෙන් විතරක් එකතු කරපු ලේ ටික ගත්තත් ඒකත් සතර මහා සාගරයට වැඩි කියනවා. දැන් එහෙම වෙන වෙනම ඒ ටික ගත්තත් අපේ ජීවිතේ කොච්චරනම් හිස්කසුම් කාල තියනවද කියලා. ඒක සතර මහා සාගරේට වැඩි. මොකද ඒ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්දහවතං සංසරතං. අනවක තමයි හේතුව පෙන්වන්නේ. මේ කෙලවරක් නොපෙනෙන සංසාරේ පටන් ගත්ත තැනක් පේන්නේ නැහැ, ඉවර වෙන තැනක් පේන්නේ නැහැ. මොකද මේ අවිජ්ජා නීවරණෙන් වැහිලා තණ්හා සංයෝජනෙන් බැඳිලා වෙන තැන තමයි එතන අපිට ධර්මයේ පැත්තෙන් මම හිතන්නේ ගන්න තියෙන්නේ. මේ අවිජ්ජා නීවරණෙන් වැහිලා තියෙන්නේ තණ්හා සංයෝජනෙන් බැඳිලා තියෙන්නේ. එතකොට ඕක ওই දෙක ඉතුරු වුණත් නම් ඉස්සර කාලයක් හිස්ගැසුම් කෑවා වගේ ඉස්සරහටත් හිස්ගැසුම් කන්න වෙනවා කියන ඒ භයානක තත්ත්වෙන් මිදිලා නෑ කියන මනීෂි. මේ සූත්‍ර ගැන බලමු අපි අදහස් මොනව හරි තියනවද නැත්නම් සාකච්ඡා කරන්න දෙයක් තියනවද, මොකද හිතෙන්නේ කියලා මේ කාට හරි අදහස් ප්‍රකාශ කරන්න තියෙන පුළුවන් නම් අවස්ථාව දෙමු. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි ප්‍රොෆෙසර්ගේ. මේ සූත්‍ර දේශනාව අපි අද තෝරාගන්න හේතු වුණේත් බොහෝ විට අපි අර හැමදාම ප්‍රඥාව පැත්තට මුල්තැන දෙනවා, කීමෙන් සම්මාදිට්ඨිය වඩන්න ඕනේ කියලා අපි ධර්මයේ යම් කොටස් කතා කරනවා. හැමදාම ඒක කරන්න ඕනේ. එසේ එහෙම කරත් ඒක ප්‍රඥාවක් දක්වා වැඩිම දක්වා දියුණු නොවෙන්නේ අපේ කිසියම් ප්‍රමාදයක් හින්දා කියලා මට, අපේ සමායන මම අපේ කියන වචන කියලා, මගේ කිසියම් ප්‍රමාදයක් නිසා කියලා මට හිතෙනවා. මොකද ඒවා දැනගත්තත් කනට වැටුණත් සුතමේ වශයෙන් මා විසින් කළ යුතු යම් යම් දේවල් මම නොකරනවා කිසියම් ප්‍රමාදයක් ඇති කරගන්නවා. මේ ඒ සුතමේ දැනුම ප්‍රඥාවේ දැනුම පවත්වා කර ගැනීම නොකර. ඉතින් ඒ නිසාවෙන් තමයි මෙවන් වූ දේවල් නැවත කතා කරලා අපි මතක් කරගෙන මේ වල තියෙන අපිට එදා නොදකපු ගැඹුරක් තියෙනවා නම් තවදුරටත් කතා කරන්න පුළුවන් කියලා කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේම මේ සූත්‍ර දේශනාවේදී අවසානයේදී කියුණා මේ සූත්‍ර දේශනාවම ශ්‍රවණය කළා ඒ ස්වාමීන් වහන්සේලාට මේ මහත් ලාභයක් වුණා කියලා ධර්ම අවබෝධ සඳහා. ඒ නිසා අපි පොඩ්ඩක් එතන නතර ඒ පැත්තට පොඩ්ඩක් වැඩිපුර එක පාටම අපි යන්නේ නැතුව මේක මේ ප්‍රඥාව කියලා වලට මේ අනමතග්ග සංසාරයේක මේ ඇති භයානක භාවය පිළිබඳව ටිකක් වැඩිපුර අපි අවධානය යොමු කරගමු කියලා කල්පනා කරනවා. මම ඒ අදහස ප්‍රකාශ කරමින් මම කැමති යොමු වෙන කලින්ම මේ අපේ කුමුදු මහත්මියට. මොකද එතුමිය වැඩ කරන පරිසරයත් එක්ක එතුමියට පුළුවන් අපිත් සමග එකතු වෙලා යමක් ප්‍රකාශ කරන්න මේ ගැන. කුමුදු මහත්මිය, ඔබතුමියට මේ සංසාරයේ ඇති බිය බව මේ තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන විවිධ තැන්වල ඔබතුමිය යම්කිසිම පෙනෙන දක්ෂම දේවල් හැටියට ඔබතුමියට පුළුවන් අපිට මේ ඇත්තම සංසාරයේ මෙතරම් බියයිද, අපි මේකට සංසාර බියක් ඇති කරගත යුතුයිද?
අවසරයි ඔබතුමාට බොහොම පිං. මේ ඇත්තටම මේ මං හිතන්නේ අපි මම සේවය කරන තැන ගැන මං ඔබතුමාට හැම තිස්සෙම කියනවා. මේ ඇත්තටම හරිම මේ අපි මනුස්ස ජීවිතය ලැබුණ මොකටද කියලා හිතෙනවා. එතෙන්ට ගියාම එක තප්පරයක්වත් මේ මනුස්ස ජීවිතයෙන් හොඳයි කියලා දේශනා කරලා තියෙනවා වුණත් අපි සියලු දෙනාම මේ වයසට යාම ලිදවීම මේව ටික දැක්කලා අන්ති අවසාන මොහොතේ මේ අර මොනවත්ම අතක් සමන් කැඟට වහන මැස්සෙක්ට තෙලව ගන්න බැරි තරමට මේ අතපය පණ නැති වෙලා යනවා. අන්න එතකොට තේරෙනවා මේ ඇත්තටම මේ ළමයිගේ උපන්දිනයක්වත් ගන්න තරම් හිතක් හිතෙන්නේ නැහැ. ඇයි අපිට හැමෝම මේ තත්ත්වයට පත් වෙනවා? ආයි තව අවුරුදු 10කින්ද 20කින්ද කියලා අපි දන්නේ නැහැ, 5කින්ද දන්නේ නැහැ. මිනිස්සු මේ ඇත්තටම මේ හැමදාම මේක දකින්න කෙනාට තමයි මේක තේරෙන්නේ. ඇත්තටම මේ ඉඳලා හිටලා දකින්න කෙනා මේ සතර බිය දන්නේ නැත්තේ ඒකයි. මේ හරීම මේ ඉන්න හිතින් නෑ මේ අපි හිතන සත්ත්ව ලෝකේ දුකයි කියලා. නමුත් මනුස්ස ලෝකේ කොච්චර දුකයිද කියලා හිතෙනු. එදිනෙදා හැමදාම මේ මිනිස්සු ඇත්තටම මම 180ක් විතර දකිනවා. අක්කු හයක් විතර තියෙනවා. හරීම කන ටික කන්න බැරි නම් Tamange මේ සිවුද තියෙන අත දික් කරන්න බලනෝ දික් කරන්න බෑ. කවුරු හරි එක්ක උදව් ඕනේ, කාගේ හරි උදව්වක් නැතුව කිසිම දෙයක් කරගන්න බෑ. කෑම වගේම එතකොට ඔය වැසිකිලි යන දේවල් ඒවා එතකොට ගන්ධස්කාර මේ සාමාන්‍ය නිකන් මිනිස්සු ළඟ පුදුම මේ සමහර අය ඒවා මගනේ හරියට හේදෙන්නෙත් නැද්ද දන්නේ නැහැ. නමුත් අර මේ රටවල් වල නිතරම අර බලන නිසා ඒ තත්ත්වේ නැහැ. නමුත් ලංකාව වගේ තත්ත්වෙ ඊට වැඩි. ඉතින් මේ සංසාර බිය මං හිතන්නේ අපිටම බලා ගන්න පුළුවන් පොඩ්ඩක් ඔය තැන් වල ඇවිද්දා මේ Tamanta මේ මම පෙරේ දවස් මාත වෙච්ච සිද්ධිය මං ගෙදර ඇවිල්ලා කිව්වොත් අවුරුදු 55ක් විතර ඇත යාට කිසිම දෙයක් කරගන්න බෑ. කෑ ගහන එක තමයි කරන්නේ. අර ඉතලා හරිම ආසයි orange juice එක බොන්න. නමුත් අර එතන යාට කවණෙක් කෙනාට තේරෙන්නේ නැහැ මෙයාට මොකද ඕන කියලා. ඉතින් අර මෙයා කෑ ගහනකොට මං ඇතුළේ ඉඳගෙන ගිහිල්ලා බලලා මම දැන් මම දොර ඇරියාම යාට පේනවා මං ෆ්‍රිජ් එක අරිනවා කියලා. එයා ෆ්‍රිජ් එක අරලා orange juice එක ගන්නකොටම අර ඔක්කොම කෑ ගහලා නවත්තලා ඔන්න calm down වෙලා ඉතින් අර දැන් අර අනිත් මිනිස්සු දැනගන්න ඕනේ මෙයාට මොකද්ද ඕනේ කියලා. ඉතින් ඒකටත් අර මට ඉදා තේරුණා හොඳ සිහිය අපි මේ ධර්ම සාකච්ඡා වලින් සිහිය ගැන ඉගෙනගෙන සිහිය තියාගන්න එකවත් මිනිස්සුන්ට පොඩි උදව්වක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සංසාර බිය කොච්චරද කියලා කියනවා නම් දැන් අපිත් මේ තත්ත්වයට පත් වෙනව නේද කියලා ඇත්තටම පුදුම දුකක් ඇති වෙන්නේ. ඉතින් මනුස්ස ලෝකයක් ලැබීම පිනක් තමයි. මිනිසුන්ට සේවයක් කරන්නත් පුළුවන් වෙලා තියෙන මනුස්ස ජීවිතයක් ලැබිලා. නමුත් අපිත් ඉතින් මේ තත්ත්වයට පත් වෙනව නะ කියලා මට ඒ අවස්ථාවේ හිතුණා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොහොමද මාත්මී බොහොම පිං. ඔබතුමියගේ ඒ ජීවිත අත්දැකීම් සමග ඔබතුමිය අපිට තව දුරටත් අපි ගැනම පොඩ්ඩක් හිතන්න අවධානය යොමු කළේ. ඇත්තටම මේ අපි මේ පිළිබඳව තව දුරටත් කතා කරමු. මම පත්ම මහත්මිට යොමු වෙන්නම්. මේ ඊට පෙර මම යමක් මට හිතුණා එකතු කරන්න කියලා. මම පූජ්‍යපාද මංකඩොස් සදසන් ස්වාමීන් වහන්සේ විසින් රචිත පොතකින් මේ තමයි ටික මේ මම මතක් කරගන්නේ. උන්වහන්සේ මතක් කරනවා අපිට අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පුද්ගලිය හතර දෙනා පිළිබඳව උග්ගටිතඤ්ඤ විපඤ්ඤිතඤ්ඤ නෙය්‍ය පදපරම කියන පුද්ගලිය හතර කොටස් ගැන ඉතින් කල්යනා මිත්‍රකම ඉගෙන ගන්නවා. අපිට මම ඒක මතක් කරන්න හිතුවේ මේ අපි මතක් කරගමු කවුද කියලා. උග්‍ර සංඤ්ඤ පුද්ගලයාගේ ස්වභාවය කියන්නේ සුතමේ ඥාණයෙන් යුක්තයි, චින්තාමේ ඥාණයෙන්ද යුක්තයි, භාවනාමේ ඥාණයක් නැහැ මේ පුද්ගලයාට. විපංච සංඤ්ඤ පුද්ගලයාට සුතමේ ඥාණයක් තියෙනවා, චින්තාමේ ඥාණය නැහැ, භාවනාමේ ඥාණයකුත් නැහැ. නේය පුද්ගලයාට ශ්‍රුතමේ ඥානයක් නැහැ, චින්තාමේ ඥානයක් නැහැ, භාවනාමේ ඥානයක් නැහැ. පදපරම පුද්ගලයාට ශ්‍රුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ අනාගතය අධිකර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා. ඒකට තථාගතයන් වහන්සේ කිසියම් ආකාරයකට මේ සියලු පුද්ගලයෝ හතර කොටසකට වෙන්කරොත් කරා නම් මේ හතර කොටසේ කොතන හරි අපි ඉන්නෝන්නේ. මේ වෙනකොට අපි ඉතින් මේ මම මෙතනයි මෙතනයි කියලා හිතා ගන්න පුළුවන් වෙයි දැන් කියපු අර්ථකථනයේ හැටියට. ඒක නමුත් මේ අර්ථකථනයේ දීර්ඝ විස්තරයට යනකොට අර කලින් හිතපු දේවල් පොඩ්ඩක් වෙනස් වෙන බවක් මට නම් පේන්න තිබුණා. උග්ගට සංඤ්ඤ කියලා කිව්වේ මොකද්ද ඉස්සෙල්ලා? මේ ශ්‍රොතමය ඥානෙ යුක්තයි, චින්තාමය ඥානෙ යුක්තයි, භාවනාමය ඥානයක් නැහැ කියලා. මෙතෙන්දි විස්තරය කියනවා සසර බොහෝ කල් හුරු පුරුදු කළ, හිතන්න හුරු කළ මනසක් තියෙන කෙනෙක්. එඹදු මනසකට ලෝකේ ස්වභාවයේ යම් පමණකින් හමුුණා නම් ඇති. එයාට අවශ්‍ය මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන දැනීමක් පමණයි. ඒ ටික නැති කමුනේ ලෝකේ ඉන්නේ. යම් වෙලාවකදී දුක්සහගත ලෝකෙන් එතර වෙන මාර්ගය පිළිබඳ කෙටියෙන් වහන්ට ලැබුණා නම් ප්‍රමණක් මැති ධර්මය අවබෝධ වෙන්න. ලෝකයේ තුල ස්වභාවය එයාට කවුරුත් කියන්න ඕනේ නැහැ. හොඳට සත්‍යෙදී හිතන්න හුරු වෙලා තියෙනවා. සරුවත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතන්න. ඉතාලි කෝලිත උපතිස්සනමින් හිටි බුදුරන් වහන්සේ හැම වෙලේ කලින් ජීවිතේ දුකයි කියන අදහසින්, ජීවිතේ નિසරුවයි කියන අදහසින් ලෝකේ සතුට වෙන සපසාග තරමුණ වල નિස්සර බවක් තියෙන කියලා හොඳට හිතපු පුරු පුරුදු මනසක් තිබුණා. දුක නේ පිළිබඳ පණිවිඩය විතරයි ඒ අයට අවශ්‍ය කරලා තිබුණේ. යේ ධම්ම හේතුප්පව තේ සංහේතු තථාගතවා කියන මේ දුක නැති කරන තැනට යන මාර්ගය පිළිබඳ කෙටි වචනයක් විතරයි අවශ්‍ය. ඉතින් ඒ විදිහට තමයි මේ උග්ගඩ සංඤ්ඤ කියන එක පැහැදිලි වෙන්නේ. එතකොට අර මුලින් මට එක කියනකොට හිතුණා සෘතුමය ඥානෙ විශ්සයි, චින්තාමය ඥානෙ විශ්සයි, භාවනාමය ඥානයක් තමයි අඩුපාඩු තියෙන කෙනෙකුට අපි එතන දින්නේ කියලා. බලන් ගියන් පස්සේ එතන නෙමෙයි නේද කියලා හිතනවා මේ පැහැදිලි කිරීම හැටියට. ඊගාවට තියෙනවා විපංච සංඤ්ඤ පුද්ගලයා ගැන කෙටි අර්ථකථනය තියෙන්නේ. සෘතුමය ඥානයක් තියෙනවා, චින්තාමය ඥානෙ නැහැ, භාවනාමය ඥානයක් නැහැ කියලා. ඒක විස්තරේ තියෙනවා. නමුත් අහගත්ත දේ නැවත නැවත හිතේ හුරු කළ බව තව ටිකක් අඩුයි යාට. අහගත්ත දේ නැවත නැවත හිතේ හුරු කළ බව තව ටිකක් අඩුයි යාට. ඒ නිසා යාට ධර්මය අවබෝධ වෙන මතක් වෙලා යනවා. ධර්මය අහනකොට අහපු දෙයට අනුව නොනින් අර්ථය ටිකක් බලන්න වෙනවා. අර්ථය මෙනෙහි කරන්න වෙනවා. අර්ථය බලලා මෙනෙහි කරලා ක්ෂණිකව අවබෝධ කරගන්නවා. අපි ඒක හිතේ තියාගමු. නෙය කියන්නේ දැනගත යුතු දැනගත යුතු නෙය පුද්ගලයාට සුතමේ ඥානයක් නැහැ, චින්තාමය ඥානයක් නැහැ, භාවනාමය ඥානයක් නැහැ. නමුත් එයාට මේ දේවල් ඇති කරගන්න පුළුවන්. මුලින්ම අහන්න ලැබෙන්න ඕනේ, ආගද්දේ හිතන්න හුරු කරගන්න ඕනේ. එහෙම හුරු කරනකොට ලෝකේ විරාග ස්වභාවය ඇති වෙලා ධර්මයේ අවබෝධ වෙනවා. පදවම කියන්නේ පදේ කෙලවරකොට, වචනේ කෙලවරකොට ඉන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන යාට වචන ටිකක් ඇහෙනවා මිසක වචන වල අර්ථය මෙනෙහි කරන්නේ නැහැ. අර්ථය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ආහන වෙලාවට මෙනෙහි කරන්නේ නැහැ. නැකිටලා ගිහින් මෙනෙහි කරන්නේ නැහැ. වචනෙන්ද පමණක් සීමාවම චර්ිතයක් වෙනවා. ඒත් මේ කොටසෙන් අපි ඇත්තටම කොතනද ඉන්නේ තමන් කියලා තමන් හිතා ගන්න වටිනවා. මොකද මම මේක කියන්න හිතුවේ මේ ආශ්‍රයෙන්ද ආශ්‍රව ධර්මයෙන් ගිවන විදිහට, මේ භයංකර සංසාර ගමනින් එතරින්න විදිහට අපි නොවනින් හිතනවා නම් මේ සුතමේ ඥානෙන් ලෝකේ ඇත්ත ඇති හැටි අහලා නොතිබුණා නම්, ලෝකේ විරාග ස්වභාවය අහලා නොතිබුණා නම්, ඇත්තටම ලෝ සංසාරේ බය පිළිබඳව අහලා නොතිබුණා නම් ඒ පුද්ගලයා අප්‍රමාද වෙන්න හේතු නැහැ. ප්‍රමාද වෙන්න තමයි හේතු වැඩි. ඒ නිසා තමයි මේ ඔය දැන් අද අපි කොක්කලගේ මහත්මයා අපිට මතක දීපු කාරණාවන් ධර්ම දේශනාවල මුලින් යන්තම් ධර්ම දේශනාවලට අවතීර්ණයක් හැටියට අපිට ඇහිලා තියෙනවා. ඒ ඇහිලා ඒ අවතීර්ණ අපි ඊට පස්සේ ඉතින්දී ලොකු දේවල් හොයාගෙන යනවා ධර්මය තුළ. අර මේ ඔය කියපු දේවල් ටික අවධානය වෙන්න ගමු නොකල. ඒ නිසාම අපි ඊටාම ඉක්මනටම අපේ සංසාරගත පුරුද්ද එහෙම නැත්නම් එදිනෙදා දෛනික ජීවිතේ පුරුද්ද වලට යොමු වෙනවා. මේ භාවනාවක් ප්‍රායෝගික වශයෙන් මේක යොදාගන්න යන්නේ නැතුව. ඒ නිසා තමයි මේ මට හිතන්න ඇතුනේ මේ පුද්ගල හතර දෙනාගෙන් අදටත් මම කොතනද ඇත්තටම මම ඉන්නේ පදපරමද? මම ඉන්නේ එහෙම කියලා කියනව නෙමෙයි මම. පදපරම කියන්නේ ඇහුවා ඊට පස්සේ අහපු දේ ඊට පස්සේ මෙනේ ගන්නෙත් නැහැ කතා ගන්නෙත් ඒක එතනින් ඉවර කරන කෙනෙක්ද මම? එහෙම හිතන්න වටිනවා. උගතඥණන් නෙමෙයි වගේ කියලා පේනවා දීපු දාන වල විදියට. එහෙමනම් මේ එහෙමනම් නෙයියද? එහෙමනම් උපංචිතඥද? මේවා දැන වචන මේ කවුරු හිතන්න පුළුවන් මේ වචන විතරයි මේ වැඩක් නැහැ කියලා. නමුත් සත්‍යගතයෙන්ම මේ දේශනා කරලා තියෙන්නේ මේවා අපි ගැනම හිතා ගන්න වටිනවා. ඒ අනුව අපිට පුළුවන් අපි උනන්දු ඇති කරගන්න. ඉතින් මේ අද කතා කරන කාරණාව පිළිබඳව මේ සංසාර බිය ඇත්තටම ඉච්ඡර අනුමතක සංසාරයක් බෙල්ල කැපිලා ලේ රැටිච්ච ලේ වලින් සතර මාස ආකාරයේ පින්නතරම්ම ලොකු නම් ඒ තරම් දෙයක් අපිට වෙලා තියෙනවද මේ ජීවිතේ? ඒ නිසා අපි තව තවත් සංසාර බිය ඇති කර ගත යුතු වන්නේ පද්මමාර්ණේ. මම ඔබතුමිට යොම වෙන කැමතියි. ඔබතුමගේ කාලය අනුව සමහරට ඔබතුමේ කලින් ඉවත් වෙන කෙනෙක්. ඒ නිසා ඔබතුමිට යොම වෙනවද ඉන්න කියලා ආරාධනා කරනවා දිගටම පුළුවන් නම්. මේ කාරණාව පිළිබඳව අපිට තවත් උනන්දු ඇති වෙන විදිහට අපිට යම පහදා දෙන්න පද්මමාර්.
පෙරුවන් සරණයි. හැම දිනාටම මුල ටික මට ඇහුනේ නැහැ. මම ඉන්නුනේ මං හිතන්නේ විනාඩි 20ක් විතර ගිහින් නැති. නෑ ඔය ඔතන දැන් සාමාන්‍යයෙන් මම දකින විදියට කියනවා නම් කල්ප ගණන් අපි උපදින්න ඕන නැහැ. සාගර පිරෙන්න නැති වුණත් අපි හිතමු ඊකස්සනක් කියන්නේ ජීවිත 10ක් 15ක් උපදිනකොටත් අපි දන්නේ නැත්නම් කොතනද උපදින්නේ මොන විදියකටද මේක ඇති වෙන්නේ කියලා. ඒකම ඇස්ටි සංසාර බය ඇති කරගන්න. ඔතන අවිද්‍යාවට අපි දැන් සාමාන්‍යයෙන් මම කල්පනා කරලා කියනවා බුදුරජාණන් වහන්සේගේ වචන අරගෙන අපි රාමුවක දාලා අපි සාමාන්‍යයෙන් දන්න විදියට ඒ වචනේ අපි පුරුදු තියන්නේ අවිද්‍යාව. මට තේරෙන්නේ මේ නොතේරෙන නිසා එහෙම ගන්නේ නැතුව එක එක වචනයක් අපි ගැඹුරටම අරගෙන යනවා නම් පුළුවන් තරම් දිගට යම් කිසි විදියකට අපිට තේරුමක් වැඩි ගැඹුරු වැටහීමක් ලැබෙනවා. ඒක ලැබෙනවා එහෙමමයි. එතකොට සංසාරය ගැන දන්න නම් මම හුඟක් හරියටම දකිනවා. මම බොහොම බලන දෙයක් තමයි මේ මම ඒක කියලා කියන මේ සත්වයන් ගැන ප්‍රෝග්‍රෑම්ස් ටෙලිවිෂන් එකේ එනකොට මම බොහොම උනන්දුවෙන් ඒව දිහා බලනවා. එතකොට මෙතන තියෙන්නේ හැමතිස්සෙම එක සතේ කනිසතා කනවා. එතකොට එක සතාගේ අරගෙන ගිහිල්ලා අනිසතා වෙන જાතිය සතෙක් ඇවිල්ලා මේ අම්මව අරගෙන ගිහිල්ලා එයාගේ දරුවන්ට දෙනවා. එතකොට මේ පැටවු ටික විලාප ගහ ඉන්න උන්ට කන්නත් නැහැ. මේ වගේ එතකොට මම තියාගන්නවා මේ මම ඉන්නේ මමත් ඔය තේරම විඳලා තියෙනවා. කියලා දකිනකොට විශාල වේදනාවක් බයක් සංසාර බයක් ඇති වෙනවා. ඇති වෙන මේකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා හිතනවා. දැන් මිනිස්සු අතර දැන් අර කොහොමද මහත්මිය බොහොම ලස්සනට මේ මම හිතන්නේ කිව්වේ මේ වයසක උදවියෙන් නැතනම් ගැන. නමුත් අපි හිතනකොට ඒගොල්ලන්ට ඇඳක් තියෙනවා ඉන්න කෙනෙක් ඉන්නවා ඒගොල්ලන් බලන්න. නමුත් සත්ව ලෝකය බලනකොට ඒගොල්ලන්ට කිසි දෙයක් නැහැ නේ. කියන්නේ පාරේ ඉන්න කට්ටිය ඒකට සත්තු මේ පයත යටදෙන්නේ. ඒකට මේ හැම සත්ෙක්ම බලනවා මම දැකලා තියෙනවා මාළුවා හිටම්. අනේ බලනවා මේ හැංගෙන්න තැනක්. තමන්ගේ ශරීරයේ ප්‍රවේශම් කරගන්න පුළුවන් තැනක් ගැන හරියට මහන්සි වෙනවා. ඒත් ඇවිල්ලා කෑ ගහද්දිම ඒ සතුන් ආහාරය බවට භෝජන බවට පත් වෙනවා. එතකොට මම කරගෙන යනකොට මම මේ මෛත්‍රී භාවනාව දිගටම කරනවා. මම දැක්කා එකක් මෙහෙම දිගට කරගෙන යනකොට මට මෙන්න මේ සත්තු මේ විඳින දුක දැකලා බුදුරජාණන් වහන්සේ මෙහෙම කල්පගණන් මෙහෙම සංසාරයේ අනන්ත උත්පත්ති ලැබලා තියෙන අපි මම දැක්කා දැකීමක් මේ විදිහට ඒ සේරම මටත් දරුවෝ වෙලා තියෙනවා මටත් අම්මා වෙලා තියෙනවා මටත් තාත්තා වෙලා තියෙනවා මේ සේරම මම එක කවදාහරි දවසක ඒකෝ ආදරය කරපු අය එහෙම නැත්නම් ද්වේෂ කරපු අය එහෙම නැත්නම් මමත් ඒගොල්ලන්ව මරලා තියනවා ඒගොල්ලන් මාවත් මරලා තියනවා මේ විදිහට කියලා දකින්නකොට මේකේ තියෙනවා විශාල එහෙම කියන්නේ පිළිකුල් ගතියක් ජනාව ගතියක් එහෙම නැත්නම් ඒ කියන්නේ කැත නෙමෙයි ඒ කියන්නේ උහුල ගන්න බැරි තරමේ වේදනාවක් එනවා. ඇයි මේ වගේ කරන්නේ අපි මේ විදිහට හසුරවන්නේ මේ අපිට මේ විදිහට හැසිරෙන්න ඉඩ ලැබිලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා කල්පනා කරනකොට එතකොට මම මගේ මෛත්‍රී භාවනාවට යොදා ගත්තා. මම නිසා මම මගේ ළඟ මම ඇසුරු කරන කෙනෙකුට දේශ ඇති වෙන විදියට යම් කිසි දෙයක් කියනවා නම් ඇසිතින් කීම් කිරීමේ සිටුවට ඒක නම් දකින්නේ කියනවා නම් කරනවා නම් ඒ අයත් ද්වේෂ සිතක් ඇති වෙනවා නම් අනේ සංසාරේදී ඒගොල්ලන්ට ඒක එකෙන් වරදක් වෙනවා. ඒක නිසා මම මහන්සි ගන්නවා මගේ කට ප්‍රවේශම් කරගන්න කෙනෙකුට හිතේහර නොවන විදියට කතා කරන්න මම බලන්න ඕන කියලා මම තීරණයක් ගත්තා. ඒකෙන් මට ද්වේෂ මගේ සිතුවිල්ලත් මට හසුරව ගන්න පුළුවන් වේය කියලා මම කල්පනා කරනවා. එතකොට ඊළඟට මම බලාගෙන යනකොට මම දකින දෙයක් තමයි අපි දන්නවද හරියට ධිට්ඨිය කියන්නේ මොකක්ද කියලා, උපාදානය කියන්නේ මොකක්ද කියලා, හේතුඵල කියන්නේ මොකක්ද කියලා, චිත්තන එකේ චේතනාවේ තියෙන වෙනස මොකක්ද කියලා. මෙන්න මේ ටික අරගෙන මම ඒකත් එක්ක තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට පේනවා මේ චිතයි කයයි දෙක වෙන් කරගන්න එක ඒ තරම්ම අපහසු දෙයක් නෙමෙයි කියන එක. එතකොට අපි මේ ආස වෙලා මේ කයකට ආස වෙලා අපි යන්නේ කැමැත්තෙන් මේ විඥාණය ඉඳගෙන ගෙවල් හදන්නේ කැමැත්තෙන්. එතන සංහාව නිසා ඇති වෙන කැමැත්තෙන් මෙන්න මේක කඩා බිඳගෙන තමයි මම මහන්සි ගන්නෙ. දැන් තමයි මම ගොඩක් කතා කරලා තිරුවන් සරණයි යන්න දෙන්නට.
සාදු තිරුවන් සරණයි පදවමි. බොම් බොම් පින්. හොඳයි මම ගෞරවයෙන් වසන්ත මහත්මයාට යොම වෙනවා. වසන්ත මහත්මයා මම ඔබතුමාට වෙන්නම් මෙන්න මේ විදිහට යමුකුත් බඳින් කියලා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට යම් අවස්ථාවක දේශනා කරනවා කියලා දේශනාව සම්බන්ධ කරගෙන දේශනා කරන පෙර මහණෙනි අර ජනේල් දරවල් සහිත ගෙවල් දෙකක් මැද ඇසැති පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට පේනවා ගේ ඇතුළට යන අය ඒ වගේම ගෙයින් පිට වෙන අය මෙදුලේ හැසිරෙන අය ඒ වගේම මේ තථාගත වහන්සේ කියනවා උන්වහන්සේට මිනිස්සුන්ට ඉක්මෝ දිවසින් මේ ලෝකයට එන අයත් පේනවා මේ ලෝකේ ඉඳන් පරලෝකයට යන අයත් පේනවා බුදුරජාණන් කියලා. ඉතින් තථාගතයන් වහන්සේ මේ ලෝක පරලෝක දෙකම නොනින් දැනගෙන දැකලමයි මේ විදිහට එහෙම ප්‍රකාශයක් කළේ. එතකොට මේ අපිට මේ ලෝක පරලෝක දෙකම පෙනෙස් දෙකක් නැහැ. අපිට තියෙන්නේ මිනිස් බව ආවෙනෙක් වෙච්ච අසක් විතරයි, මස්සක් විතරයි. මිනිස්සුන්ට ඉක්මෝ දිවසක් තියෙනවා නම් අපිට පරලෝක පේනවා. එහෙනම් අපේ ගතිය මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඊගොඩ දෙවියෝ මිනිස්සුන් මිනිස්සුන් තිරසන්නු නිරිසත්තු කියන තැනක තියෙන්නේ මේ පංච ගති ටිකක් පමණයි. මනුස්ස කියන ගතිය අපිට උරුමලා තියෙන්නේ මෙලෝ දකින්න හැක් විතරක් තියෙන නිසා. මෙලෝ විතරක් නෙමෙයි පරලෝක පේනවා නම් අපේ ගතිය වෙනස් වෙනවා. ගතිය වෙනස් වුණේ නැත්තේ දැකීම වෙනස් නෙවෙච්ච අපේ දැක්ම වෙනස් නොවන නිසායි කියලා මේ අපිට ඒ තථාගතයන් වහන්සේගේ දේශනාවලින් පෙන්වුම් කරලා දෙනවා. ඉතින් දැකීම වෙනස් කරගෙන ගතිය වෙනස් කරගෙන මනුෂ්‍ය ගතිය ඉක්මව දෙවියන්ගේ මත්තේ මේ ගතියක් ඇති කරගන්න පුළුවන් මෙලෝ පරලෝ දෙකම දකින තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ සමහර අය අපේ අදිසර මහත්මිය කිව්වා වගේ කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිත කියන ත්‍රිවිධ සුචරිතයන්ගේ හැතිලා දස කුසල කර්මපත කරලා දාන සීල භාවනා ආදී කුසල කර්මයන් කරලා මරණයට පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා. ඒ වගේම සමහර අය දාන සීල භාවනා ආදී කුසල කර්ම කරලා ත්‍රිවිධ සුචිතය හැතිරලා දස කුසල ධර්ම පූර්ණේ කළා මනුෂ්‍ය ලෝකෙත් ඉපදෙනවා. සමස්ත අය කාය දුස්චරිත වාග් දුස්චරිත මනෝ දුස්චරිත කළා ත්‍රිවිධ දුස්චරිතය හැතිරලා දස අකුසල කර්මපතයන් කළා පංච දුස්චරිතය හැතිරලා මරණයෙන් පස්සේ ප්‍රේත ලෝකෙ උපදිනවා. ඔය විදිහට අසුර ලෝකෙ තිරිසන් ලෝකෙ උපදින අයත් ඉන්නවා. නිරේත යන අයත් ඉන්නවා කියලා. එතකොට මම ගෞරවයෙන් වසන්ත මහත්තයට මෙවැනි කැමතියි. නිතරම අනුමතග්ග සංසාරයේ එක අපිට දැන් කොක්කලගේ මහත්තය කියලා දුන්නා. ඒ වගේ සංසාරයක අපි ওই කියපු හැමතැනටමත් ගිහිල්ලා තියෙනවා බව තමයි අපිට අහලා තියෙන්නේ. අපිට ඉදිරියටත් යන්න අපිට හොඳටම අවකාශ තියෙනවා නේද? එහෙම කෙනෙක් මම කලින් කියන අවස්ථාවලත් බොහෝ අය ඉස්සරහට ඇවිල්ලා කියනවා නෑ නෑ ඔයා කරලා තිනා මේක කරලා තිනා ඔයාට නම් එහෙම නෑ කියලා කියයි කෙනෙක්. නමුත් ඒ කිව්වට අපි සීබුද්දෙන් අහන්න ඕනේ නේද? අපි යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙලා නම් ඒක තමයි දන්නවා. එහෙම දන්නවා නම් ඉතින් තමන්න බය වෙන දෙයක් නෑ. එහෙම නැත්නම් තමන් ওই මොන කුසල් කරත් මොන පින් කරත් තමන් තාමත් ඔය කිව්වා වූ තැන් වලට යන්න අපේක්ෂකෙක් නේද කියලා ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් සමග මම කැමති වසන්ත මහත්මයාට යොමු වෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කියලා දලොත් මහත්මයා ඒ උතර මේ ප්‍රශ්නය ගැන බලුවාම අද මාතෘකාවට සම්බන්ධ කරලා අතරම බුදුජාන වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොටම මහන්සියගේ මුලින් සිටුණු දහම් පණිවිඩයක් නැත්නම් උදාන වාක්‍ය අනුව බලනකොට අපිට පැහැදිලිව තේරෙනවා මේ සංසාරේ කියන මේ කැන්සර්ල ආව මේ වඩුව මට හම්බුණා කියන ඒ වගේ උදාන වාක්‍යයක් මේ සංහාව කියන වඩුව මගේ මේ ශරීරයේ හදපු වඩුව මට අද හම්බුණා කියන එක වගේ තමයි මම ගිනගෙන තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට පැහැදිලිව තේරෙනවා අපි මේ සසර යන ගමන මොනතරම් අපි භයානකද කියලා. මේ දැන් අපි සාමාන්‍ය ජීවත් වෙන ලෝකයේ දිහා බලනකොට මේ දැන් අපි සාමාන්‍ය ජීවිතන කීප දිනකම ලස්සනට අපිට ඒක පැහැදිලි කරලා පෙන්නනවා. ප්‍රශ්නයට ගම් විතරකට අපිට තේරෙනවා හොඳටම අපි සංසාරේ ඕන තරම් ජීවි ලෝකෙට කියලා. අනන්ත අප්‍රමාණ අපේ අපාය කතර අපාය විදිකාරක මහජිදුර කියන්නේ එතෙන්ද? ඒවත් ඉඳලාදී. දැන් මනුස්ස ජීවිතයක් ලබාගත් මේ මොහොතේ මේ කාල පරිච්ඡේදයේ අපි දන්නේ කොච්චර කාලයක් අපිට තියෙනවද කියලා. ඒකකට බුදුරජාණන් වහන්සේගේ එතනදී සිදු අපිට කණවිදේ තමයි හිත ගිනිගත් කෙනෙක් ඒක නුවන්නේ මොන වගේ වේගයකින්ද ඕනකම් තියෙනවා. එමැතිකින්ද ඒ විදිහට මේක අවබෝධ කරගන්න. ධර්මයේ අවබෝධ කරගන්න. කියන්නේ උනාසේ දේශනා කරලා තියෙන විදිහට අපිට පැහැදිලි දෙනවා මේ කියන්නේ මේ විශාල සූත්‍ර රාශියක් අපිට දිනනවා මේ සූත්‍රවල විවිධාකාර දේශනාල් කරලා තියෙනවා ඒ වගේම අපිට පටිච්චසමුපාදිරිය ගලපනකොට අපිට පැහැදිලි දෙනවා උන්වහන්සේගේ දේශනා කර අවිද්‍යාපත්‍ය සංඛාරයක් වුනම ඒ සංඛාර ඉතන කියන සංඛාරයේ විඤ්ඤාණ සංඛාර කියලා අපි විඤ්ඤාණ සංඛාරගත් අනින්ජරි සංඛාර එතකොට එතන ආනෙන්ජාද සංකාර කියන වෙනස් නොවන. ඒ කියන්නේ ඒකත් වෙනස් වෙනවා. එතන අපි හිතුවට එතනත් ආනංජී කියන්නේ ඒ වගේ ඒ කියන්නේ අසඤ්ඤ ඵලයේ නැත්තම් මේ ඒ වගේ අසඤ්ඤ ඵලයේ නැත්තම් අරූපී ලෝකවල. ඒ අරූපී ලෝකවලත් ඒවා කල්ප ගාන කල්ප පන්සියක් නේ. ඉතින් ඒක ඒවා නෙමෙයි කරන්න ඕනේ කියන එක අපිට සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එක සූත්‍රයක් කියනවා මම මතකයි. වේලාම සූත්‍රය. ඒ වේලාම සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ අසුරු තනක් මන වේලාවක අනිත් සංඥා වඩන්නේ. ඒකකොට පැහැදිලි තියෙනවා උන්වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරේ අනේ අනාථ සින්දික සූත්‍ර මාක දේශනාරාමේදී. ඉතින් ඒකෙන් කියනවා මේ කොච්චර වටිනවද මේ අසුරු සනක් ගන්න විදිහට ඒ වගේ වෙලා මේ අද්දට ඉංග්‍රීසික මේ ඔසලෝ මේ කුංචි කාලයක් ඒක කියනම් සාල මේ කිලා කියන්නේ සසරෙන්ම ඉගෙන ගන්න පුළුවන් රංශිතර സമയ මාසෙ පැහැදිලි කරනවා ඒ කියනම් කිහෙත් පැහැදිලි කරනවා අනිත් දේවල් නොකරන එක නෙමෙයි ඒක කියන්නේ වටිනාකම ඒක නිසා අපි අද මේ සූත්‍රයට ගලපල මේ පොබලගේ මහත්මයා මේ පැහැදිලි කර සූත්‍රයේ විද්‍යාන මහත්මයා කියේ මේ අනන්ත සංසාරي අපි විඳපු දුක් ගැන කොමා උපමා අරගෙන පෙන්නුවා. ඉතින් ඒ අනුව අපිට පුළුවන් සස්තර කියන්නේ මෙතරම් බහනකයි. එහෙනම් අපි මේකින් ගැලවෙන්න ඕනේ මුල විදිහකටද අපි මේ කියන පුංචි කාලය තුළ අපි හිත යමුකෝ. මොකද වැඩි කාලයක් නැති නිසා. ඒක නිසා අපි දැන් අර මේ දලක මහත්මයා කිව්වාගේ දැන් පුද්ගලයන් හතර දෙනෙක් ගැන කිව්වා අපිට ඒ අපි දන්නේ නැහැ අපිට අනුමාන කරන්න පුළුවන් තම තමාගේ හිතට අපි මොන තැනක ඉන්නවද පද පරමද ඒ කියන්නේ කොයි කොහොමද අපි දන්නේ නමුත් අපිට අපිට තම තමට හිතාගන්න නම් මට කියන්න බෑ තව කෙනෙක් නමුත් අනුමානෙන් මට හිතාගන්න කියලා නමුත් ඒක නම් අපි කොහොමද හරි පැත්තට හරවගන්නේ කියන එක ඒ තමයි ඉස්සපොතු කළ තියෙන විදිහට අපිට හරියම වැදගත් වෙනවා ඉතින් කොහොමද මේ දෙපැත්තට යන්නේ කියලා සාස්තර දැන් අපි තින්දහම් කරගෙන සිටියොත් ඒක හොඳ ඒක තමයි පපස්සකින් කුසල සුප සම්පදා කියලා කියලා තියෙනවා. නමුත් කොහොමද මේ පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැළපෙන විදිහට සසරෙන් උදට වෙන්න හිතන ක්‍රමය. ඊකට කියලා ලෝකෝත්තර ධමයක් කියලා තියෙනවා. ලෝකෙන් ඉතර වෙන්න. ඒක ලෝකයේ ඇතුළේ ඉඳගෙන ලෝකෙන් ඉතර වෙන්න ධමයක් නම් ලෝකෙන් ඒක මේක පටිසෝදයක්. ඒ කියන්නේ මේ සිත් පරම්පරාවල් විකාවෙකින් ඇති වෙනවා ඒක ඒක වෙන වේගයට අපි කොහොමද මේකට ප්‍රතිසෝධගාමි වෙලා බලලා කොහොමද වෙන්නේ කියන එක අපි සාමස්න මේ ගැඹුරට ප්‍රශ්නා කරලා බලලා හිතන්න ඕනේ මේ කොහොමද මේ අනිත්‍ය සංඥාව හරියට වඩන්නේ කියලා. ඒක හරියට කරොත් ඒක අපි සමන් ලැබෙන හැම මොහොතක් පාසාම ඒ කියන්නේ සතරේ වියවෙම නෙමෙයි ඕනම විදිහකට ඒක ඊට වඩා විදිහකට පුළුවන් නම් මේක හිතන්න හැම මොහොතකම මම හිතනවා ඒක තමයි ඉතාවත්ම උත්තරෙන්නේ කියලා හිතනවා මොකද අපිට දැන් ඇත්තටම කියවන අපිට අපිට මේ ඥානෙ තියෙනවා ඒක නැති අහලා තියෙනවා ඒ කියන්නේ අපිට දැන් අහලා කල්‍යාණ මිත්‍ය සේවනයක් තියෙනවා සූත්‍ර දේශනා අහලා මේක දැනුමත් පිටිටික වර්ධනය වෙනවා එහෙනම් අපිට අපේ අපිට කරගන්න ඕන දේ අපි කරගන්න ඕනි කියලායි මට හිතෙන්නේ දලත් මහත්මයා මානසික වස්තුවක් නිසා.
තිරසන්නයි මසන්ත වාදේ බොහොම පිං මම ගෞරවයෙන් කමල් මහත්මයාට යොමු වෙනනම් කමල් මහත්මයා ඔබතුමාට පුළුවන් මේ අද සූත්‍ර දේශනාව ඒ ඔබතුමාට වැදගත් වටිනා කොටස උනේ කුමක්ද කියලා අපි ඉස්මතු කරලා දෙන්න. ඊට පස්වෙ මම කොකර මහත්මයාට ආරාධනා කරනවා කෙලින්ම කමල් මහත්මයාට පස්ව එකතු වෙලා අපිට තවදුරටත් පැහැදිලි කරලා දෙන්න මේ සූත්‍ර දේශනාව. හොඳයි කමල් මහත්මයා.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි බයමුටම මම මේක කලිනුත් කියන හැදලා තියෙනවා මේ අපි බලාපොරොත්තු අපිට ඉදිරියේ තියෙන අවාසනාවන්ත තත්ත්වය ගැන ඒ කියන්නේ දැන් මේකෙත් පෙන්නා අපිට මේ අපිට මොකද්ද ඉදිරියේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ මේ පස් පොඩ්ඩක් මේ පිටට අරගෙන ආය සුගතියේ උපදින්නේ අන්න ඒ වගේ ප්‍රමාණයක් මේ ලෝකේ පස් ප්‍රමාණයට සම්බන්ධ කරලා බලනකොට කියලා එහෙම පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ සුගතිය කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ සුගතියක්. ඒ සුගතියක උපදින්න තියෙන chance එක නැත්තම් වාරය අපේ ජීවිතේ ඉවරුනහම අන්න ඒ තරමට පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒක තමයි මේකෙන් පෙනෙන්නේ. ඒ කියන්නේ අපිට අපි අර වසන්ත මහත්තයා කිව්වා වගේ පැලිහැරයක් අපි යන්නේ මහගෙදරට තමයි. ඒක ලෑස් වෙලා ඉන්න එක හොඳයි. එහෙම ඒකෙන් ගැලවෙන්න ඕන නම් කවිදියක් තියෙනවා. මම කීපවරක්ම කියලා තිනවා ලෝකෝත්තර සම්මාදිටිය ඇති කර ගන්න පුළුවන් උනොත් අපි මේකෙන් ගැලවෙනවා කියලා හිතා. ඒක තමයි අපි ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන අපි. ඒක දැක්කොත් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අපි මේෙන් ගැලවෙනවා. ඒක තමයි මේ කියන්න තියෙන්නේ. එතකොට අපි ඒක මේ නොඑක කතාවල ඒක ඔක කියනකොට ඒවට විරුද්ධවත් කතා කරලා තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙනවා අපේ අපි ඉන්නේ කොයි තත්ත්වයේද කියලා. අර මේ වසන්ත මහත්තයා කිව්වා හිස ගිනිගත්තු කෙනෙක් වගේ කියලා නේ. හිස ගිනි ගන්න තියෙන කොටත් අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හිස ගිනි ගත්තත් කමක් නැහැ, අපි අපි එතන මේ මේකෙන් ගැලවෙන්න බලන්නයි කියලා හිතන්නේ. මේ 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 සත්‍ය අවබෝධ කරගෙන මෙතනින් ගැලවෙන්න බලන්නයි කියලා. හිස ගිනි ගත්තත් කමක් නැහැ කියලා. මේ අනේ ඒ தත්ත්වය හුඟක් බයන්නේකයි. අපි හිතනවා අපි කරලා තියෙන පින් වලින් අපි බේරේ කියලා. කවුද මේ මල්ලිකා දේවිය කුසල රජුරන්ගේ විස මොකද්ද අර මේ විශාල දානයක් දුන්නා. ඒකෙන් ගැලුණේ නැහැ නේ. එතකොට අපේ මේ අපේ අන්තිපටිතු මේ ධර්මාශෝක රජතුමා මොනතරම් 84,000ක් පන්සල් හදලා තියෙනවා. ඒත් අන්තිපට ඉපදුනේ සත්ව ලෝකයක. අනේ ඒකෙන් හිතාගත්ත හැකි තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ තරම් තමයි බය වුණොත්, අඩු ගානේ බය වුණොත් අපිට අපිට මෙතනින් ගැලවිලා යන්න පුළුවන් වේවි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්. නැත්තම් chance එක තියෙනවා බේරලා යන්න. නමුත් වැඩිහරියක් මේ වැඩිම වශයෙන් ඉන්ද්‍රිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ මේ දුක තමයි. දුනත් දැනු දුක තමයි තියෙන්නේ හැම වෙලේම. මේ ඒක පිනෙන්නේ නැතිකම තමයි තියෙන්නේ. අපි හැම දෙයක්ම හැම වෙලේම ගැමක් දැක්කත්, යමක් කතා කරත්, වචනයක් කතා කරත්, ඒ හැම වෙලාවෙම අපි පංචපාදානස්කන්ධයක් හදනවා. ඒ කියන්නේ දුක ඇති කරගන්නවා. ඒක කරුණ කරන්න ඕනේ. තව දෙයක් කියන්න තියෙනවා. දැන් අපේ ජීවිතේ බලන්න අපිට හැම වෙලාවෙම මොනවාරි මදි නේද? තව දෙයක් අඩුකමක් තියෙනවානේ. ඒක තමයි අපේ තණ්හාව. අපි බලාපොරොත්තු වෙන්නේ තව දෙයක් අඩුවක් තියෙනවා. ඒක පිරෙන්නේ නැහැ කවදාවත් නේ. උදේ ඉතල බලන්න. දැන් කතා කර ඇති. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. සියලු දෙනාට මම පොඩ්ඩක් එකතු කරන්න. අපේ කොග්ගලගේ මාත්‍ය කිව්වාගේ ඇත්තටම තණ්හාවයි අවිද්‍යාවයි තමයි අම්මයි තාත්තයි කියලා නැති කරන්න ඕනේ කියලා කටුකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන එතුමාගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකදී මට කියන්න පුළුවන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරනකොට නීති විවරණ ලැබනකොට ඇත්තටම මේ දීපංකර පාදමූලයේදී දැකලා තියෙනවා ඒ කාලේදී මේ ඌරෝ ටික පාරේ යනවා. ඒ ඌරු ටිකම මේ බුදු වුණයන් පස්සේ පාරේ යනවා දැකලා පෙන්ලා තිනවා සිනහපාල කරලා ආනන්ද හඳුනනට මෙන්න මේ ඌරු එදත් මම දැක්කා මේ පේළිය මෙහෙමම තමයි කියලා. ඉතින් ඒ තරමට සසර භයානකයි. එතකොට මට මේ කියන්න පුළුවන් අර මිලක්ක තිස්ස කියන වැද්දා මේ ලංකාවේ අනුරාධපුරයේ මම හිතන්නේ මිහින්තලා යුගයේද කොහෙද අර පස්තුන අරහත්ත්වයටපත් මේ අනාගාමීත්වයටපත් වුණ බොහොම මහන්සි වෙලා. ඉතින් ඒක අපිට තේරුම් කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
අතිරුවන් සරණයි ප්‍රසන්න වාසේ. ඔබතුමා කතා කරනකොට බාධාවක් වුණා නම් සමා වෙන්න. කාගේද මයික් එකක් ඔන් වුණා වෙන්නේ නැති. ඔබතුමීට ඔබතුමා නැවතත් එකෙන් පැහැදිලි කරන්න බාධාවක් වුණා නම් නැවතේ කොටස පැහැදිලි කරන්න. ප්‍රසන්න මහත්මයා ඔබතුමාගේ මයික් එකේ වෙන්න තියෙන සංගීත සද්දයක් නේද? හොඳයි. හොඳයි. අපි එමුනම් කොකලගේ මහත්මයාට උමෙමු. කොකල මහත්මයා ඔබතුමාව ටික වෙලාවක් අපි නේරුව තිබ්බා. කට්ටි ගොඩක් කතා කරලා ඔබතුමාට උමෙන්න.
හොඳයි. තෙරුවන් සරණයි. උංගක් කාරණා කතා කරනකොට අපි හොඳයි අදහස් මතුවෙන එකේ නට මේ මූලික සූත්‍රයට අවධානේ යොමු කරන එකත් මතක තියාගන්න ඕන. ඉතින් මේ තංගේ කියපු කරුණ වලට වඩා මම ආයේ අපහු සූත්‍ර පැත්තට එන්නම්. මෙතන අපිට මට පේන පැති ටිකක් මම කියන්නම්. මේක එකක් තමයි බුදුරජාණන් වහන්සේ මේ වගේ දේශනාවක් කළේ කාටද? ඒකේ එක විස්තර කරලාමයි මේක කියන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා යක්පමණ භික්ෂුන් වහන්සේලාට ඒගොල්ලෝ සබ්බේ ආරණ්‍යක සබ්බේ පිණ්ඩපාතික සබ්බේ පාංශුකූලික සබ්බේ තෙචී වරිකා. මට මේ වචනේ ඉස්සෙල්ලා තේරුන්නේ නැහැ. මේ කියන්නේ අර තුන් සිවුර සහිත කියන අදහස. චීවරික කියන එකට තේ චීවරිකා. එතකොට තුන් සිවුරු දරන පාංශු කූලික පින්ඩපාතික ආරණ්‍ය වාසී හැබැයි සසංයෝජන. ඒ කියන්නේ සංයෝජන සහිතයි තම පෘථග්ජනයි කියන එක තමයි එතන අදහස් වෙන්නේ. ඒකට පෘථග්ජනයි හැබැයි මේගොල්ලෝ දැන් අර සාමාන්‍ය හාමුදුරුවරු නෙවෙයි. ආරණ්‍ය වාසීමයි පින්ඩපාතිකයි පාංශු කූලිකයි චීවර තුනක් විතරයි දරන්නේ. ඒවා කියනකොට අපිට මතක් වෙනවා මේ බොහොම ගරු කරන්න වටින මේ දූතාංග ධාරී ස්වාමීන් වහන්සේලා නෙමෙයි. එතකොට එතන එක පැත්තකින් මට නිකන් එන අදහසක් තමයි දැන් මේ ස්වාමීන් වහන්සේලා බොහෝම විනය ගරුක බොහොම කැපකිරීමකින් උත්සාහයක් යොදන පිරිසක්. හැබැයි ඒගොල්ලෝ තාම පෘථග්ජනයි. එතන මට නිකන් හිතෙනවා ඒක තම තමන්ටත් දාලා බලන්න පුළුවන්. අපි බොහොම උත්සාහය යොදනවා. ගාක් උත්සාහය යොදනවා සීලයක් බොහොම ගැඹුරින් රකින්නා වෙන්න පුළුවන්. බොහෝ භාවනාවල යෙදෙනවා වෙන්න පුළුවන්. ඊළඟට මම කියන විදිහට ඉන්නවා මේ විනය නීති වලට අනුව වෙන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසකට ඇයි බුදුරජාණන් වහන්සේ මේ තව පැත්තක් පෙන්වන්නේ? මේගොල්ලෝ අපිට එක පැත්තකින් හිතනවා දැන් මේගොල්ලන්ගේ වීරිය අඩුවක් තියනවාද? කොහොම වීරිය කරනවා? එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ අඩුවක් තියනවාද? ශ්‍රද්ධාවේ අඩුවක් තියෙනවා නම් කොහොම මේ දුක් විඳ විඳ මේ ඔය වගේ ආරණ්‍ය වාසීව පින්ඩපාතිකව පාංශු කූලිකව චීවර තුනක් දරමින් එහෙම ඉන්න විදිහකුත් නැහැ. ඒකට සීල පැත්තේද ශ්‍රද්ධාවේ පැත්තේද භාවනා පැත්තේද මොකක්ද අඩුව? ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේගොල්ලන්ට මේ සතර බොහොම දිගයි කියන කතාව. මේක පටන් ගත්තු කෙලවර පේන්නෙත් නැහැ, ඉවර වෙන කෙලවර පේන්නෙත් නැහැ. එතන එක අදහසක් තමයි ඕගොල්ලෝ ඔය ඉන්න තත්ත්වෙන් හිටියොත් ඔන්න ඔය කියන සසරේ තමයි මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ගමනක ඉස්සරහට යන්නෙත් ඔය වගේ ගමනක කියන පණිවිඩෙත් මෙතන හැංගිලා තියෙනවා කියන එක. අකට මේගොල්ලෝ පෘථග්ජන. කර මෙච්චර උත්සාහ කළාට තාම අර මෙච්චර කාලයක් මේ සතර මහා සාගරයට වැඩිය ලේහලපු ඒ විඳ දුක් ටික ඒවෙන් ගැලුණා කියලා කියන්න මට්ටමක තාම නැහැ කියන පණිවිඩය. ඒතරෝක මං හිතන්නේ ගැඹුරට වැදුනොත් එහෙම උත්සාහ කරන කෙනෙකුට ඒ තමන්ගේ අඩුවක් තියනවා නම් හදාගන්න හොඳ පණිවිඩයක් වෙනවා ඒක නුවණින් අහන කෙනෙකුට. ඉතින් බුදු කෙනෙක්ගෙන් වගේ අහනකොට මම හිතන්නේ බොහොම හිතට ගැඹුරට කාවදින්නවා වෙන්න ඕන. එතකොට අන්න ඒ පණිවිඩේ මෙතන දුන්නා කියන එක මට නිකන් හිතෙනවා එක පැත්තකින්. ඒ කියන්නේ ඔහොම හිතියටම මදි. තාම මේ සසරේ බාහනක කමෙන් නිදිලා නැහැ කියන පැත්ත එක පැත්තකින් එක්කෙනාට තම තමන්ට හිතට වදින විදිහට දීලා තියෙනවා. එතකොට තමයි එහෙනම් මේක කොහොම හරි ඊළඟ ජීවිතයට යන්න බෑ මේ ජීවිතේ මේක ඉවරයක් කරගන්න ඕන කියන නුවණක් එන්නේ. ඒක ඇති කරන්න මේ සසරි බයපැත්ත පෙන්නලා දෙනවා දුක කියන එක. ඊළඟට ඇයි මෙහෙම සසරේ ආවේ, ඇයි මෙහෙම සසරේ යන්නේ කියන කතාවක් මෙතන කියනවා. ඒක තමයි අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනාන. අවිද්‍යා නීවරණේ තණ්හා සංයෝජනේ හින්දායි මේක වෙලා තියෙන්නේ. චේතන අනිස්පත්තට පේනවා එහෙනම් කරන්න ඕන මෙන්න මේ දෙක කඩන එක. නැතුව ඔය ඔයගොල්ලෝ මෙච්චර කල් රැකපු ටිකෙන් මේ ටික තාම කැඩිලා නැහැ කියන පැත්තකුත් පෙන්නනවා කියන එක. මේක බොහොම නුවණින් දකින්න ඕන පැත්තක්. මේ මං කියන්නේ මට පේන අදහස. එතන එහෙනම් අපි උත්සාහ කරන්න ඕන බුදුදහමක් තියෙන කාලෙක මෙන්න මේ දෙක කඩා ගන්න. අවිද්‍යා නීවරණයි තණ්හා සංයෝජනයි. ඒකට ඒකට අදාළ ටික කලේ නැත්නම් අනිත් සේරම කළත් මේ භයානක තත්ත්වෙන් නම් මිදෙන්න විදිහක් නැහැයි කියන පණිවිඩය. ඉතින් මේක දැන් අපේ සාමාන්‍ය ජීවිතයට දාලම බලන්න ඕන දේවල් මම මේකේ මට ඊයේ ඇත්තටම ඊයේ යතයි ලැබුණ අත්දැකීම් දෙකක් මම කියන්නම්. ඊයේ මම යම්කිසි ප්‍රදේශයකට ගිහිල්ලා ගියා. මේ බොහොම උත්සාහ කරන මෑණියන් වහන්සේ නමක් මුණගැහෙන්න මම ඒ හිටපු ගමන් ගිහිල්ලා කතා කරනවා. මොකද මම දන්නවා මේගොල්ලෝ යම්කිසි මුලාවක ඉන්නවා. ඉතින් ඒ මෑණියන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, කලින් හිටිය මෙඩිකල් ડોක්ටර් කෙනෙක් මහාන වෙලා ඉන්නේ. ඉතින් හිතන්න බැරි කෙනෙක් නෙවෙයි. එහෙනම් අපිට යම් කිසි දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඉතින් මම දන්නවා දැනට මම කවුද කියලා කියන්නේ යම් කිසි ගුරුවරයෙක් නිසා මාර්ගයේ ටිකක් කල් දමන මට්ටමකට වැටිලා තියෙනවා. ඉතින් මේ මෑණියන්ට ගාක් අවස්ථාව තිබුණා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ළඟින්ම ඇසුරු කරන්න. අපිට වඩා දිනපතා පවා මුණ ගැසීමේ මට්ටමක හැකියාව තිබුණා. හැබැයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ඉතින් තාමත් ඉතින් දැන් නම් ඒ අවස්ථාව නැහැ. ඒ නැති කාලෙත් තාම ඉතින් එක එක ධර්ම පස්සේ යනවා. ඉතින් ඒ එතන මට කියන්න ඕනේ නේ. දැන් මම සාකච්ඡා කරනකොට කිව්වා මම මේ ළඟදි බණක් ඇහුවා කෙනෙක්ගේ. ඊට පස්සේ මට දැන් හරි බයක් ඇති වෙලා තියෙනවා. මේක කොච්චර දුෂ්කරද කියන එක, මේ මාර්ගඵල නිවන් අවබෝධ කරන එක කොච්චරනම් දුෂ්කරද කියන පැත්ත බොහෝම දැනුණයි කියලා. ඒක කියනකොට මං අනිත් පැත්තට කිව්වේ දැන් බෝවන්සේ ඒක නුවණින් හිතලා බලන්න ඔය කියපු කරුණ. හරි දහමක් ඇහිලා වෙනමන නැත්තම් ආර්ගඵල ලැබීම මහා දුෂ්කර කාර්යයක් කියන එක හිතට වැදුනහම වෙන්නේ මොකක්ද ඇත්තටම? තමන් අධෛර්ය වෙන එකක් නේද? මේ ජීවිතේ නම් මේක කරන්න බෑ කියන පැත්තට නේද ඔය යන්නේ? ඒකට නුවණින් බලලා අඳුර ගන්න කිව්වා. මේක මාර ධර්මයක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්ද කියන එක. දැන් යාතර හිතන්න පුළුවන් කෙනෙක් හින්දා අර කොච්චර දෘෂ්ටි වල හිටියත් මම කියන එක අර නුවණින් බලන පැත්තෙන් මට යම් කිසි තේරුම් කිරීමක් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ බොහෝම උපරිමයට සීලය රකින කෙනෙක්, ඒ වගේම භාවනාවල යෙදෙන කෙනෙක්, සතිය පිහිටන කෙනෙක්, මහා කැපකිරීමක් කරන කෙනෙක්. මොකද ඉතිහාසෙත් කිව්වේ ඉතින් අර මෙඩිකල් ડોක්ටර් කෙනෙක් වෙලා තමයි ඒ මුල් හරියම පැවිදි වුණේ. එතකොට මේක කොහොම හරි මේක කරගන්න ඕන. කියන්නේ මහා අපි හිතන විදිහට ලොකු ශ්‍රද්ධාවකුත් ඇතුව තාමත් ඒ ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාව මොකක්ද කියන එක මම හොයන්න ඕන. බුදුදහම ගැන මහා ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි දහම මොකක්ද කියලා හොයන තැන නිකන් මට පෙනුණා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මං කිව්වා මෙතන හිතලා බලන්න කොයි මේ නුවණින් කියලා. එතකොට දැන් නැත්තම් වෙන්නේ දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේලාගෙත් මම දකින්නේ ඉතින් බොහොම උත්සාහයක් යදයි කැපකිරීමක් කරයි මේවා කරයි. හැබැයි මෙන්න මෙතන අඳුරගත්තේ නැත්නම් අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් කියන තැන හොයන්න උත්සාහ කළේ නැත්නම් ඔය සසරේ ආපු විදිහටම ඉස්සරහට යන්නත් හේතු වෙන්න පුළුවන් කියන පණිවිඩේ මේ සූත්‍රෙන් දෙනවා කියන එක. එතකොට ඒක තම තමන්ට හිතලා බලන්න පුළුවන් මොකක්ද මේ කියන්නේ කියන එක. ඒක මන්නේ එක මේ උදාහරණයක් අනිත් තව සිද්ධියක් අද දවස තුල ඊයේ දවස තුල ඉතින් මේ දවස් දෙකකින් විතර ගෙදර එනකොට දැන් මේ අද මට ආරංචි දෙකක් තිබුණා. එකක් තමයි මාත් එක්ක හිටිය අපේ බැච්මේට් කෙනෙක් ඊයේ නැති වෙලා එයා පැය 24ක් තුල ඒ ආදාහනේ මොකද කරලා තියෙනවා. මොකද එයා මුස්ලිම් කෙනෙක් අපේ හොඳ යාළුවෙක්. එයා හાર્ට් ඇටැක් එකක් හැදිලා මැරිලා. මම හිතන්නේ අවුරුදු 50-51 ගානක ඉන්නේ. අපේ ඉංජිනේර කෙනෙක්. ඒක එක පණිවිඩයක්. ඉතින් ඒකට අපේ බැච් එකේගේ සමහර ශෝක පණිවිඩ තිබුණා. ඒකම තව බැච් එකේ කෙනෙක්ගේ දුව මේ සැරේ ඕ ලෙවල් විභාගෙන් අයිලන්ඩ් ෆස්ට් වෙලා. එතකොට ඒකට අනිත් පැත්තට සුබ පැතුම් වෙනවා. ඉතින් මම මේ සිද්ධි දෙක නිකන් හිතන්න දුන්නේ. ওই දෙක දකිනකොට මට පෙනුණ දේවල් දෙකක් තිබුණා. එකක් තමයි දැන් නැති වුණ එක්කෙනා ගැන එයාගෙන නම් වැඩි මට හිතන්න අවශ්‍ය නැහැ. මොකද අනේ ආගමික මුස්ලිම් එක්කෙනෙක් නිසා. හැබැයි ඒ මරණේ දැක්කලා අපේ අනිත්‍ය මොකද්ද ගත්ත පණිවිඩය කියන එක. කී දෙනෙක් මේක ධර්මය දකින්න උදව්වක් කරගත්තද? දැන් අර අපේ මම හිතන්නේ පද්ම මහත්මියද කොහෙද කිව්වා එච්චර කල්ප ගණන් ඈතට බලන්න ඕනේ නැහැ. මේ බොහොම ළඟ බැලුවනම් මේ දුක දකින්න පුළුවන් කියන එක. ඉතින් මෙතනම පේනවා මම මේ තත්ත්වෙන් මිදිලාද කියන එක. අපේ කොච්චර ප්ලෑන් ගහගෙන තිබුණත් අරවා මේවා කරගෙන තිබුණා. හෙට වෙනකොට මට යන්න වෙයිද? නැත්නම් අද හවස වෙනකොට හෙට උදේ නැගිටින්න හම්බ වෙයිද කියන ඒ භයානක තත්ත්වෙන් අපි මිදිලාද? එහෙම වුණොත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ හොරු වෙලා හිස් ගැසුම් කාලා තියනවලු ඒගලා කියලා එකතු කළොත් සතර මහා සාගරයට වඩා වැඩිලු. අපි එහෙම තත්ත්වයකට ආයේ පත් වෙන්න තියෙන හැකියාවෙන් අපි මිදිලාද? මේ ජීවිතේ කොහොම හිටියත් නැත්නම් සතෙක් වෙලා හිස් ගැසුම් කන්න තියෙන තත්ත්වෙන් මිදිලාද? ඒකට එතන මහා එක පැත්තකින් භයානක අනිත් පැත්තෙන් තමන්ව උත්සාහ කරවන පණිවිඩයක් තියෙනවා. ඉතින් ඒක දැන් අර මම අර මේ සිද්ධි දෙකම මේ අද දවසේ ඊමේල් වල තියෙන සිද්ධින්ට ඉතින් මට දෙපැත්තම ගම්පෑවිවි පේනවා. දැන් අර දුව අයිලන්ඩ් ෆස්ට් උනා කියලා දැන් සුබ පැතුම් ගලාගෙන එනවා අරවා මේවා. ඉතින් මේගොල්ලෝ දකින ධර්මය මොකද්ද? තව තව මුලාව තව තව වැඩි කරන පැත්ත විතරම නේද මේ දකින්නේ? අච්චර අර මරණය තුලවත් මේක දකින්න හැකියාවක් තියනවාද? ඉතින් ඒ සිද්ධි දෙකේම මට පේනවා ඉතින් අර අපේ මන් දන්නේ මේ දළුගත්ත මහත්ය කියපු අර පදපරමද කියලා එකද මොකද්ද මේ? මෙච්චර මේ අපිට දහමක් ලැබිලා තියෙන අවස්ථාවේ අපි මේ ජීවිතය ගෙවලා දානවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව මෙතන මූලික පණිවිඩේ නම් මේ සූත්‍රයේ දකින්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මෙතන අවිද්‍යා නීවරණය කියන එක තේරුම් ගන්න, තණ්හා සංයෝජනය කියන එක තේරුම් ගන්න, අනිත් සිද්ධි කොච්චර අපි කතා කළත් යම්කිසි කාලේ නාස්ති කිරීමක් විතරයි වෙන්නේ කියන එක. ඔය විඳ මෙච්චර කාලයක් කල්පදානක් විඳ දුක එහෙමම විඳින්න වෙනවා. මෙන්න මේ දෙක කඩාගත්තේ නැත්නම් ඒක කඩන මාර්ගයකට වැටුන් නැත්තම් කියන එක. මොකද ඒක තියෙන්නේ බුදු දහමක් අහන්න ලැබෙන කාලෙක විතරයි. මේ සිද්ධිය වෙන්නේ මෙන්න මේ අවිද්‍යා නීවරණ හින්දා, අවිද්‍යාවෙන් වැහිලා තියෙන හින්දා. එහෙනම් මොනවද අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ කියන එක දකින්න උත්සාහ කරන්න ඕන මේ දහම අහන්න ලැබුණ මොහොතේ. ඊළඟට ඇයි තණ්හා සංයෝජනේ ඇති වෙන්නේ? ඔන්න ඔය දෙක දකින්න උත්සාහ කළොත් යම් කිසි ගැළවීමක් අඩුගානේ මේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්න හැකියාව ඇති වෙයි කියන පණිවිඩේ තමයි මට මෙතන මේ මට නම් මේ මේ සූත්‍රේ කියවනකොට තේින්නේ. එතකොට අන්න ඒ දෙක ගැන කතා කළොත් වැඩිය වටිනවා කියලා මම හිතනවා. අනිත්තර කියපු ඒවට වඩා දහම දකින්න උදව් වෙනවා කියන පණිවිඩේ තමයි. එතන මම බොහොම කෙටියෙන් ආයේ මතක් කරන්නම්. අවිද්‍යා නීවරණය කියන්නේ ආවරණය වෙලා වැහිලා. එතකොට වැහිලා තියෙන්නේ ඇයි? අපිව මුලා කරලා. එතකොට මුලාවට අපිට එක එක දේවල් ඇත්ත වගේ පේනවා, තියෙනවා වගේ පේනවා. ඒ පේන ಜಾති පහයි තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊළඟට ඒකේ ඇත්ත වැහිලා තියෙන හින්දා තණ්හාවෙන් බැඳෙනවා සංයෝජනේ. ඔය පහට තණ්හාවෙන් බැඳෙනවා. එතකොට අවිද්‍යාවෙන් ඇත්ත වැහිලා තියෙනවා. ඒ හින්දා තණ්හාවෙන් බැඳෙනවා. එතකොට ඔන්න ඔය දේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාවේ, පටිච්ච සමුප්පාද දේශනාවේ ඒ දෙකෙන් කොයිකෙන් බැලුවත් තියෙන්නේ කියන අන්නේ ධර්මතාවය දකින්න උත්සාහ කළොත් මේ භයානක අනවතග්ග සංසාරේ කෙලවරක් නොපෙනෙන, අපි ආපු පැත්තේ කෙලවර පේන්නෙත් නැහැ, කොච්චර යනවද කියන කෙලවර පේන්නෙත් නැහැ. මේ සතර මහා සාගරයට වඩා ලේ හැලුවා වගේ ඉස්සරහටත් ලේ හලන්න තියෙනවා. මෙන්න මේ ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් කියන පණිවිඩේ ගන්න කියන එක තමයි මට පේන්නේ මේ සූත්‍රය. මොකද මේ දේශනාව ඇහුවට පස්සේ තමයි මේ ස්වාමීන් වහන්සේලා රහත් වෙන්නේ. එතකොට අර උත්සාහ කිරීමම මදි. එතන ඊට වඩා දහම දකින ප්‍රඥාවක් එන්න ඕන කියන පණිවිඩය තමයි මෙතන තියෙනවා කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගෞරවණීය මහත්මයා. මම ගෞරවයෙන් සේන මහත්මයාට වෙන සේන මහත්මයාගෙන් පසුව චන්දර මහත්මයා ඔබතුමාට ආරාධනා කරනවා අද කතා කරපු මේ සූත්‍ර දේශනා සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න. ඊට පසුව මම චිත්‍ර මහත්මයාට වෙනවා මම මැදින් ඉන්නේ නැතුව තුන් දෙනා පිළිවෙලට කතා කරන්න.
තෙරුවන් සරණයි. ඔබ මේ සූත්‍රයේ බුදුහාමුදුරේ තාම හොඳින් විස්තර කරලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කෝකලගේ මහත්තයා කියලා දුන්නා වගේ ඒක කියලා දීලා තියෙන්නේ මේ සූත්‍රය කියන්නේ ආරණ්‍ය වාසී හාමුදුරුගොල්ලෝ 39කට. ඉතින් මේ හාමුදුරුගොල්ලන්ගේ සංයෝජන තියෙනවා. ඒ සංයෝජන තියෙන ඒ හාමුදුරු ගැන කියන ඒ හාමුදුරුවන්ට බුදුහාමුදුරු දේශනා කරනකොට කියන්නේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වූ සත්‍යයන්ට මේ සංසාරයේ අගමුල පේන්නේ නැහැ කියන එකයි කියලා. ඊට පස්සේ මේ සත්තුන්ගේ ඊට ඒ වගේම මම හොරුන්ගේ උදාහරණ දීලා ඒ ගැන කියලා දුන්නට පස්සේ හාමුදුරුගොල්ලන්ට තේරුණයි කියනවා මේකේ ආශ්‍රවයන් නැති වෙලා ඒකෙන් රහත්ුණයි කියන ඒ කතාව තමයි මේකේ කියන්නේ. ඉතින් මේ කතාවේදී අතෝසේ මාපි ගන්න ඕනේ මේ ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒක තේරුම් ගන්න බොහොම අමාරු සූත්‍රයක් මේක. එකක් තමයි මේක ඇයි මේ උදාහරණ වලින් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එක උදාහරණයක් කියන්න තමයි මේ උදාහරණ 11ක් විතර කියලා ගත්තේ ඇයි කියන එක. ඒ තරමටම ඇයි එක එක විදිහට ගියේ කියන එක ඒව සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ටිකක් පැහැදිලි කරලා දුන්නොත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ ආශ්‍රවයන් කියන්නේ මොනවද කියන එකත් අපි දැනගත්තොත් හොඳයි කියලා හිතන. ඒ වගේම සංයෝජන කියන්නේ මොනවද, මේ අවිජ්ජාව කියන එක නම් අපි දන්නවා. මේ අවිද්‍යාව කියන එක අපි සාමාන්‍ය දැනුමක් තියෙනවා. තණ්හාව කියන එක දැනුමක් තියෙනවා. ඉතින් මේවා ගැන වැඩිපුර විස්තර කරනවා නම් බොහොම ප්‍රයෝජනවත් කියලා මම හිතනවා. ඉතින් මොකද මේක තමයි මේ අපිට අවිද්‍යාව කඩා ගන්න ඕනේ, තණ්හාව කඩා ගන්න ඕනේ. අර අපේ වසන්ත මහත්තයා කිව්වා වගේ තණ්හාවෙන් තමයි මේ කොම් බැඳිලා තියෙන්නේ. තණ්හාව කඩාගත්තොත් ඒකට රහත් වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් මේ අවිජ්ජාවෙන් තණ්හාව නැති කරගන්න බැරි මේ අවිජ්ජාවෙන් වැසීලා තියෙන හින්දා මොකද අපිට පේන්නේ නැහැ මේ කඩා ගන්න විදිය. මේක වැහිලා තියෙන හින්දා. ඉතින් මේක අරගන්නේ කොහොමද? ඒක අරගන්න අවශ්‍ය වෙන අපිට අවශ්‍ය වෙන ටූල්ස් මොනවද, ඒක කරගන්නේ කොහොමද, ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරනවා නම් බොහොම පිං කියලා මම හිතනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. චන්ද්‍ර මහත්තයා ඔබතුමාට ආරාධනා කරා.
තිරුවන් සරණයි සියලු දෙනාටම. හැමදාමත් වගේ අද බොහොම වටිනා කාරණා ධර්ම කතා කරලා ආගෙන හිටියා. හැමදාමත් වගේම හිතනවා දැන් අපි ධර්මය අහනවා. සංසාර බය කියන එක අද විතරක් නෙමෙයි හැමදාමත් කතා කරලා තියෙනවා. ඉතින් අපිට ඒක විතර පේනවා. අර කලින් නෝන මහත්මිය කතා කරා එතුමියට මේවා පේනවා. 100 ගණක් දෙපතිරක ගණක් ඉන්නවා. ඉතින් පේනවා. මම මේවා මිදිනවා, දකින්නවා. මම මේවා දකින්නවා. මටත් ඇවිදින්න බැරුව මම හිතේ පුටුවේ ඇත්තටම මේ සුළු තියෙන වතුරක් ගන්න බැරි කාලයක් තිබුණා. හැබැයි මට මානසික වශයෙන් කිසිම දුකක් ඇති වෙන්නේ නැත්නම් මේවා අනිත්‍ය කියන එක අපි ගොඩක් කාලයක් විතනම කතා කරලා තිබෙන නිසා මේ ශරීරය ගැන මගේ කිසි බැඳීමක් තිබුණේ නැහැ. ඉතින් මානසින් මම ඇත්තටම දුකක් මට ඇති වෙන්නේ නැහැ මේවා දැනගෙන තිබුණ නිසා. දැන් මේ බය කියන එක දැන් අපි කොහොමද බය නැහැ කියලා හිතුවට බයයි. දැන් අපේ ගෙදර ළඟට කුරුල්ලෝ ටිකක් එනවා. මම බොහොම මේ බොහොම කරුණාවෙන් මයිචින් එයාට ආහාර ටිකක් දෙනවා. නමුත් ඒ අය ආහාර ගන්නෙ බොහොම බයෙන්, වටපිට බලා බලා. එනි සද්දයක් આવුවොත් දුවන්න බලාගෙන. ඉතින් මේ දැන් සත්ත්ව ලෝකය ගැන බලපුවාම මේ සත්තු අර පොඩි සත්තු ලොකු සත්ත්වයට හැම වෙලෙම මේ ආහාරයේ කිසම් වෙනවා. ඒ වගේම දවසකට දැන් කුකුල්ල වෙලා දැන් පොග්ගලගේ මහත්මයා කිව්වා වගේ කුකුල්ල වෙලා එළුව වෙලා. ඉතින් මේ අද ඊයේ වෙන දෙයක් නෙවෙයි. මේක අනන්ත කාලයක් තිස්සේ මේක තමයි වෙන ක්‍රියාවලිය. එතෙන් දැන් අපි මේ මිනිස්සෙක් කියලා උතුම් ආත්මයේ උතුම් මිනිස්ස භවයේ දැකලා කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය අහලා දැන් දන්නවා මෙන්න මේක මේ ප්‍රතිසම්පාදයේ අනුව තමයි වෙන්නේ. ඒ නිසා ඒකෙන් බේරෙන්න නම් කොහොමද වෙන්නේ මේ මිනිස්සය ආත්මේ ලැබුම් වෙලාවේ කියලා. ඉතින් ඒකට උදව්වක් උපකාරයක් වෙනවා මේ හැමදාම බණහනක බණ කියන ධර්මය අහලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කිරීම. නමුත් දැන් හැමදාමත් බණ ධර්මය අහනවා මේවා උත්සාහයෙන් ඉන්නවා භාවනාවක් කරනවා යම් කිසි. නමුත් අර අපි කොහොමම කොතනද ඉන්නේ කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මොනවද ප්‍රශ්නයක් ආපහම අපි කොහොමද ඒකට ධර්මානුකූලව අපිට ශක්තියක් තියනවාද මූණ දෙන්න කියන එක මම හැම වෙලෙම මාතෘකින් බලමු. එතකොට සමහර වෙලාවට එහෙම ඇත්තටම එහෙම ශක්තියක් නැහැ. එතකොට මට හිතෙන්නේ මම තාම ධර්මයේ වැඩිලා නැහැ කියලා. ඒක නිසා දැන් හැමදාම ධර්මය අහනවා මොකක් හරි අවබෝධ කරගන්නට බැරි උත්සාහයක් ඉන්නවා කියලා දිනාට තිරුවන් සරණයි.
සාදු සාදු. චන්ද්‍ර මහත්මයා ජපානයේ සම්බන්ධිත කල්යන මිත්‍ර අපිට හැමදාමත් අපේ හිත නැවත සදයක් ධර්මයට අවදි කරන තොරතුරු අපිට කතා කරනවා. ඉතින් මම ගෞරවයෙන් කැමති චිත්‍ර මහත්මිය යොමු වෙන චිත්‍ර මහත්මියගේ අනුතුර නිලන්ති මහත්මිය ඔබතුමීට යොමු වෙනනම් හොඳයි. චිත්‍ර මහත්මිය
තිරුවන් සරණයි. පොඩි පොඩි බාධා නම් මට ඇති වෙනවා. ඇහෙන්නේ නැත්තම් දැන් පොඩට දැනුනොත් හොඳයි. තිරුවන් සරණ හැමදාටම ගොඩාක් කරුණු ඉගෙන ගත්තා. ඉතින් සංසාර බය ගැන නම් ඉතින් අපිට කියලා දෙන්න. දැන් හරි ඇහුවොත් දරූපතත් එකලා තියෙනවාද තමන්ට හම්බෙයි. නැවත ඒදී තමන්ට සිදු වෙනවට කැමතිද කියන එක ඇහුවොත් මේ ප්‍රශ්නෙට මුත් තමන් ළඟම තියෙනවා. ඔය දෙවිදියට මූක දකින්නයි පුළුවන්කමක් ලැබුණා මට. මම ළමයි දෙන්නේ අම්ම කෙනෙක්. ඒ වගේම තවත් එක්තරා ගෑන් ළමයෙකුට මේ රටේ ඉන්න යාගේ මහත්තයවත් අම්ම තාත්තවත් කවුවත් නැති යා ඇත්තටම ඉතින් ඒ ධර්ම පිළිසින ලංකාවට ගිහිල්ලා ඇවිත් එහෙදි ඉතින් ඒ අට කතයා කතා කරා මට මේ පුළුවන්ද මම එන්න කියලා. ඉතින් ඒ අවස්ථාවත් ඉතාම හොඳින් දැකීමේ තත්ත්වයක් ලැබුණා. එහෙම හිතුවා ඒ දැක්කහම හිතුනේ එකපාරට නැවතත් මෙවැනි තත්ත්වයක් අවශ්‍යද? එහෙම නැත්නම් ඒකින් කොහොමද ගැලවෙන්න පුළුවන්? එහෙම දිනපතාම අර කොගලගේ මහත්මයා කිව්වා වගේ මෙවැනි දේවල් හිතට එනවා. ඉතින් ඒ වගේ ඒ දරුවෙක් වශයෙන් මවකගේ ඒ ගර්භාෂයේ හැදෙන කාලේ ඒ සම්බන්ධවත් මේ දිනවල දකින්න ලැබෙනවා මට. ස්කෑන්, පින්තූර එවනවා මගේ දුව. ඉතින් ওই දේවලුත් දකිනවා. එහෙම දකින දකින හැම වෙලාවෙම අර ඉස්සර තිබුණු මේ ඉපදුනා නේද ඒ බබෙක් නේද ඉතින් හිතට මේ වෙන්නේ අයියෝ කියලා හිතන දැන් කෙනෙකුට බබෙක් හම් වෙනකොට අනේ මේක මේ මොකද මේ කියලා වගේ හිතෙන්නේ තවත් දුක ඉදිරියට යාමක් නේද මේ කියලා වගේ එහෙම හිතෙන ගතියක් එනවා. ඒ මං හිතන්නේ මේ ධර්මය ඇහෙන නිසා වෙන්නේ නැති. ඒ වගේ අපි බැලුවොත් නොයෙකුත් අපිට චන්දන මාතේ හැමදාම කියනවා මේ ශරීරයක් පවත්වා ගැනීම නිසා ඇතිවෙන දුක ඔක අපි කාට දැක්කත් කාගේ දැක්කත් ඔක තමන්ට දැනුණු දවසට තමයි තේරෙන්නේ මේ මේකෙන් කොයිතරම් පැනල යන උත්සාහයක් කරනවද. ඒ කොච්චර පැනල යන්න ඕනත් පැනල යන්න බෑ නේද කියන එක. ඒ වගේ එවැනි තත්ත්වයක් ඇති වුණාම ඒ වගේම මරණය කියන එක කියන්නේ ටික දැනුනේ එහෙම කියලා. ඒ වගේම කොච්චර බයක් ඇති වෙනවද ඒකට. ඇයි එහෙමනම් ඒක වෙන්නේ කියන ඒව උඩ තමයි අපි මේ සංසාර බය අපිට දැන් මේ මොහොතේ දැනෙන හැටි දැක්කොත් තමයි අපි මේකින් ගැලවෙන්න උත්සාහයකට යෙදෙන්නේ. කොකලෙගේ මහත්මයා කිව්වා අර ස්වාමීන් වහන්සේලාත් වෙලා මෙහෙමත් කරන අයටයි තථාගතයන් වහන්සේ මේ කියන්නේ. ඒ කියන්නේ මොනවා හරි අඩුවක් තියෙනවා. ඉතින් ඒ අඩු දෙක තමයි අවිජ්ජා නීවරණයත් තණ්හා සංයෝජනයත් දෙක ගැන තියෙන අනවබෝධය. මොකද ඒ අනවබෝධය නිසාම තමයි ඒව නැති කර ගැනීමේ උත්සාහයක ඇහුණත් ඒ විදිහට සිටීමට පෙළඹීමක් නැති වෙන්නේ කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ඊළඟට වචන දෙකේ තියෙන ලොකු වෙනසක් අවිජ්ජා නීවරණය. එතුමා එක කියනකොටම එකපාරටම මට කැටරැක් හැදිච්ච කෙනෙක් වගේ පෙනුනේ. මොකද බලනෝ පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ යම් කිසි දෙයකින් වැහිලා. ඒ වැහිලා තියෙන මොකෙද? මෝඩකමෙන්, අවිජ්ජාවෙන් වැහිලා තියෙන්නේ. යම් කිසි දවසක හොඳ අක්ෂි දොස්තර කෙනෙක් ළඟට ගිහිල්ලා අරක මෙන්න මේකයි මේ හේතුව මේකයි මට පේන්නේ නැති කියලා අර කැට්‍රැක් එක අයින් කරොත් එදාට තමයි අපිට තේරෙන්නේ ආනේ දැන් පේනව නේද කියලා. මොකද මේ වයසේ ඉන්න හුඟක් යාළුවෝ එහෙලියෝ ඒ කැට්‍රැක් සර්ජරි කරනවා. ඒ අය කියන්නේ ඒක තමයි හරිම පුදුමයි හොඳට පේනවා දැන් පත්තරේ කියවන්න කණ්ණාඩි ඕනේ නෑ. ඒ ආදි වශයෙන් කියනවා. ඉතින් මේ අවිජ්ජාව කියන එකත් අන්නේ වගේ කැට්‍රැක් එක වගේ වහලා තියෙන්නේ. ඉතින් ඒ දෙයත් අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට සංයෝජනය තන්න සංයෝජනය ඕම දෙයක් සාමකන්නේ තණ්හාව ඇති වෙන්නේ තව මොනවාරි එකතු වෙලා ඇති වෙන්නේ කියන එක. එතකොට මේ එකතු වීම දැකලා තියෙනවද? මොනවද මේ එකතු වෙන්නේ? මොකක් නිසාද මේ තණ්හාව ඇති වෙන්නේ? මොනවද බුදුහාමුදුරුවෝ මේ ගැන කියලා තියෙන්නේ? වචන වශයෙන් ඇහිලා තියෙනවද? ඒ ඇහුණු දේ තමන් තුළින් දැකලා තියෙනවද? සිල්ලටම උත්තර ඇත්තටම මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. තථාගතයන් වහන්සේ කියනවා මේ තණ්හාව 60කලක ඇති වෙනවා කියලා. කවුරුත් අහලා ඇති එත්තේ සත අනා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමාන නිවිසති කියලා. ඒ ආකාරයෙන් 60කලක උපදින මේ තණ්හාව ගැන උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඊළඟට අපි ධර්ම අවබෝධය සඳහා පටිච්ච සමුප්පාදයට යොමු වෙන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්න තියෙනවා. මොකද තථාගතයන් වහන්සේ දැක්ක කියලා කියන්නේ කෙනෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් කියලා උන්වහන්සේ කියලා තියෙනවා. ඉතින් ධර්මයේ දැකපු කෙනෙක් උන්වහන්සේ දැක්කා වෙනවා. උන්වහන්සේ දැක්කා වෙන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කළොත් කියන එක උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව තණ්හාව ඇති වෙන්න කිත්තුම හේතුව හේතු ගොඩාක් තිබුණත් ළඟම හේතුව වින්දන වේදනා. මේ වින්දනයක් ඇති වෙනකොට අපි දැකලා තියෙනවාද මේක තණ්හාවට දුක් දෙනවා කියලා. අපි දැන් තමයි හැමදාම කියනවා මේ ඔක්කොම කරන්නේ සැපසොයන්න නේද? ඒක අපි දැකලා තියෙනවාද? ඉතින් ඒ වගේ Taman තුලින්ම මේ දේවල් දැකීමේ උත්සාහයකම යෙදෙන්න ඕනේ. එදිනෙදා සිදුවෙන දේවල් වලින්, හිතට එන දේවල් වලින්, ඒ හැම දෙයකින්ම Taman ඇතුළෙම මේක දැකලා මේකට හේතුව මේකනම් ආතතර දෙන්නාද කියලා උතනත් නවත්තන්න බෑ. ඕක උතනින් කඩන්න පුළුවන් ගන්න නෙමෙයි. මෙන්න මේක නිසා යෝක වෙන්නේ. පොඩක් එතනත් බලන්නකො මේක නෑ. ඒ ආදි වශයෙන් ඉහෙලටම ගිහිල්ලා උන්නාන්ස කියලා යම් කිසි දවසක මෙන්න මේ අවිජ්ජාව නැති වුණොත් මේක මෙතන ඉවර කර ගන්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි. ඉතින් අපිට මම හිතන්නේ උත්සාහයක යෙදෙන්න ඕනේ. එතනයි කියලා යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් වරදක් තියෙනවා නම් කල්යාණ මිත්‍රන්ට පෙන්නන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලනවා. තෙරුවන් සරණයි.
සාදු සාදු. තෙරුවන් සරණයි චිත්‍රමාලිනිය. බොහොම පින් උදාසයෙන් බොහොම උදාසන කැනඩා වේඩ්මන්ටන් නුරින් නැකිල්ල මයිතන දෙකට තුනට වෙන්නේ නැති අපිට සමග ඉති නොමුතුමිට බොහොම පින් හොඳයි. නිලන්ති මහත්මිය ඔබතුමිට මෙන්න ඊට පස්සේ මම අයිරින් අක්කට අවස්ථාවක් දෙන්න පුළුවන් කැමති නම් කතා කරන්න දෙන්න. නිලන්ති මහත්මියගෙන් පස්සෙ නිලන්ති මහත්මිය සර්වන
සර්ණයි සෙලුම් දෙනාට දලවත මාතා මට දිගටම ශ්‍රවණය කරන්න බැරුණා. මේක කැඩි කැඩි මම සම්බන්ධ වුණේ කමක් නැහැ. ඒත් මගේ සාමාන්‍ය දැනීමෙන් මම කියන්නම්. දැන් අපේ චන්දන මහත්තයර මම කරපු කතාවට මම එකඟ වෙනවා. ඇත්තටම මමත් හිතනවා දැන් අපි උදාහරණයක් ගත්තොත් විශාකා සිටදේනිය කියන්නේ දැන් අවුරුදු 40 සෝවාන් වුණා කියන්නේ දැන් එතුමියට කාලයක් තිබ්බ සෝවාන් වෙලා ඊළඟ මාර්ගඵල ලබා ගන්න. ඉතින් ඒත් මම හිතුවේ දැන් ඒ මාර්ගඵල ඒකෙන් ජීවිතේ අවසාන වුණේ සෝවාන් ඵලයෙන්. එතකොට ඒ කියන්නේ තවම බැරි අපේ මේ පෙර භවයේ අපි ඉන්න තැනම නවත්ත ගන්නවාද කියලාත් මට හිතෙනවා. එක වෙලාවකට මේ පද පරම ගණයට අපි වැටිලාද උගටිතන්න නෙය ඒ පත්තරේ යන්න බැරි කමක් තියෙනවද? අපි ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කරන හැමදාම අහනවා අපි මොක්කරි දෙයක්. මමත් හැම ධර්ම ශ්‍රවණය කරන ඒ ශ්‍රවණයේ දේශනාවකින්ම මගේ මොකද්ද තියෙන දුර්වලතාවය කියලා හොයාගෙන ඒක නැති කරලා විදර්ශනාවට දාලා දිනු කරගන්න බලන හැම වෙලේම ඒත් ඉතින් අපි ඉන්නේ කොතනද කියන එක තමයි මේ මම හිතන්නේ. අපි ඉතින් පොඩි හැරි දිනුවක් ඇති මේ වගේ කල්යාණ මිත්‍රක් සම්පත්තියක් ආශ්‍රය කරලා අපි මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ අපිට අර මට ඒ කොග්ගලගේ මාත්‍යත් එක්ක චුට්ටක් ඒ ගැන හිතන්න ඕනද? විශාකතුමියට ඇයි බැරි වුණේ අපිට තව ඊට එහා මාර්ගඵලයට යන්න, සෝවාන් සකෘදාගාමී ඵලයට යන්න නැහැ කියුනේ මන්ද කියන එකත් මට ප්‍රශ්නයක් තියෙනවා. මම හරියටම ශ්‍රවණය කරේ නැහැ මහත්මයා මේ දේශනා දිගටම. දන්න තරමින් තමයි පොඩ්ඩක් කිව්වේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං නදවන්නේ. හොඳයි. මම කොක්ලගේ මහතුන් වෙන්න පෙර අයියෙන් අක්කරයම වෙන්න. හොඳයි. මම හිතන්නේ අපිට එහෙමයි. හොඳයි. මම කොක්ලගේ මහත්මයා ඔබතුමාට යොමු වෙන්න පෙර මම අනිත් කල්යාණ මිත්‍රන්ට යොමු වෙන්න පොදුවේ කාට හරි යමක් එකතු කරන්න අදහසක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ කොක්ලගේ මහත්මයාට යොමු වෙන්න පෙර.
දෙරොන් සර්ණ දැල්ලොත් මට සමාන ඉස්සල මට මේ සහභාගීන් වැඩුණ හරියට මේ අර මහත්මියගේ මේ ප්‍රශ්නෙට මම හිතන්නේ මා ධර්මයේ තියෙන තුලින් නම් මට තේරෙන විදිහට විශ්වාසකා මේ උපාසිකාව පෙර මම හිතන්නේ එයාගේ මේ ප්‍රාර්ථනා තිබිලා තියෙනවා. ඒක බිම්බිසාර රජතුමාටත් දිව්‍ය ලෝකේ පෙර ඉන්නකොට ප්‍රාර්ථනා තිබිලා තියෙනවා මට මේ 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 දිව්‍ය ලෝකෙම හත්වතාවද නවතාවද ඉපදෙන්න ලැබේවා කියලා අන්තිම ආත්මෙදි. ඉතින් ඒ වගේ සමහර අයගේ පෙර පැතුම් තියෙනවා. එතකොට පදපරම කිර කියන එකට මම පොඩ්ඩක් එකතු කරන්න මම නාමිනියරි දම් ස්වාමීන් වහන්සේගේ බණක් මේ තිස්සලහල් මම ඔබතුමාට තනිසයට තෙව්වා. පදපරම කියලා කියන්නේ සමහර වෙලාවට බෝධිසත්වවරුත් පදපරම වෙනවා. මොකද ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වෙනවා ඒ ආත්මවලදී ධර්මයේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙර ආත්මයක එක වෙලාවක ඉඳලා තියෙනවා බ්‍රාහ්මණෙක් වෙලා ගෝලියෝ දෙක්ක ගිහිලා තිනවා. ගෝලිය ඔක්කොම අරහත්ත්වයටපත් මාර්ගඵල ලැබුවා. එයා විතරක් තනියෙන් ඉතුරු වුණා. ඉතින් ඒ වගේ පදයක් වක්වත් මේ අවබෝධ කරගන්න බැරි වෙනවා ඒ වගේ බෝධිසත්වවරුන්. නමුත් සමහර අයටත් තියෙනවා අර චුල්ලපන්තක හාමුදුරුවන්ගේ වගේ පෙර කර්ම තියෙන කට්ටියටත් ඒ වගේ මේ දේවල් තේරුම් කරගන්න බැරි වෙන්නේ.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ප්‍රසන්න මහත්මයා බොහොම පිං. හොඳයි අපි කොකුලි මහත්මයාගේම කොකුලි මහත්මයා අපිට සූත්‍ර දේශනාවටම අපි යොමු කරා නැවත වතාවක්. ඒ සූත්‍ර දේශනාව තුළින් එතුමා අපිට ඉස්මතු කළ දුන්න ඇත්තටම මේ අවිද්‍යා නිවරණයත් තණ්හා සංයෝජනයත් පිළිබඳව අපි අවධානය යොමු කරගන්න කියලා අපි කොටස් වලට ඉදිරි සාකච්ඡාවලදී යොමු ලැබුණ සතිය අඟහරුවාදට දෙන දවසේදී කොක්ලිග මාත සම්බන්ධයෙන් දවසේ දීවන් සූත්‍ර දේශනාවක් මම ඔයල ඉදිරිපත් කරනවා. එතකොට අපි අද දවසේ සාකච්ඡාව නිමා කරන්න පෙර මම කොක්ලිග මාතට වෙනවා අපිට තවදුරටත් මේ සාකච්ඡා දේශනාව නිෂ්පද කර යුතු කිසියම් කාරණාවක් තියෙනවා නම් මතක් කරන්න.
තෙරුවන් සරණයි. ඇත්තටම මේ සූත්‍රයේ වැදගත්ම කොටස මම දකින්නේ අවිජ්ජා නිවරණයි තණ්හා සංයෝජනයයි. ඒක ගැන සාකච්ඡා නොවුණට ඉතින් අර එක එක පැත්තෙන් කතා කරා. දැන් මේ කනහස්මියක් කිව්වා. එතකොට තණ්හාව ගැන හොයන්න තණ්හාව ඇති වෙන 60 තැනක් තියෙනවා. අන්න ඔය වගේ දේවල් නුවණින් විමසුවොත් මම හිතන්නේ මේ තණ්හාවෙන් බැඳෙන්නේ ඇයි? එතන අවිද්‍යාව යෙදෙන්නේ කොහොමද? අවිද්‍යා නිවරණය යෙදෙන්නේ කොහොමද? තණ්හා සංයෝජනේ වෙන්නේ කොහොමද කියන පැත්ත ඒ තණ්හාව ඇති වෙන තැන් වල කැමතිනම් තැන් 60ම විමසන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ 60
අපිට ඒ 60 කිප් දැන්ට මතක් ගන්නකො කොකුලෙමත් මොනවද ඒ 60 කිප් එක?
ඔව් ඒ ඔක්කොම හරියට මතක නැහැ. ඒක ඉන්නේ මෙහෙමයි. දැන් ඒ 60 ඉන්නේ ආයතනයකට 10 ගානේ ආයතන 6ට 60 වෙන්නේ. එතකොට ඒකේ ඉන්නේ දැන් ඇහැ ගත්තොත් ඇස රූපය චක්කු විඥානය කියන තුන. ඔය දැන් තුනේම තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට චක්කු සම්පස්සේ කියන එක. ඊළඟට ඒ චක්කු සම්පස්සේ නිසා ඇති වෙන යම් වේදනාවක් ඇද්ද? එතන ඊළඟට ඒක සංඥාව කියන එකට ඇති වෙන්න පුළුවන්. ඒ රූප සංඥාව. ඊළඟට ඒකේන චේතනා පැත්තෙන් විතක්ක විචාර පැත්ත. ඒ චේතනාවටයි ඒ විතක්ක විචාර දෙකයි. ඒකම අපෙන තණ්හාව කියන එකත් ආයේ යෙදෙනවා. ඒ කියන්නේ තණ්හාවටත් තණ්හා කරන ගතියක්. ඔන්න ඔය වගේ යනවා. ඒක මිතන්නේ කාට හරි මතක නම් කියන්න පුළුවන්. ඒතකොට එක ආයතනයක් ගත්තාම ඔන්න ඔය දැන් 10ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්.
අපි ඔබටම එතන මොහොතක නතර කළා මං ජයන්ත මහත්තයා. ඔබට ඒ කොටස ඒ මතකද? ඒ හැට යන්ත අපි කොකුලි මහත්තයට උපකාරයක් ඇටියට ඒ හැර මතක් කරන ඔබතුමාට මතක නැහැ. සාමාන්‍යයෙන් ඔබතුමාට මතකයි ඔය. එතුමා සාකච්ඡාවට සම්බන්ධුන්නේ නැහැ අග කොටස නිකන්. ආ
දෙගොන් සර්ණයි කොකුලි මහත්තයාට හැමෝටම ඔව් ඒක ඇත්තම මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාව යටතේ තමයි එන්නේ. ඒ අර කොකුලි මහත්තයා කියෝගේ එක ආයතනයකට 10ක් ගානේ. එතකොට අපි එකේ මේ ඕඩර් එක බැලුවොත් يعني 60 කියන එක මම ඇත්තටම මේ හොයනවා මේ ඒ ටික මම තව පොඩ්ඩකින් ඒ 10ම මෙතනට දාන්න.
ආ හොඳයි. දාන්න ඔබ කියන්න. ජයතවද කියන්න.
හොඳයි. එතන මේ කතා සමාවෙන්න ගෝකුලික මහත්තයා 10ම කිව්වා එතෙන්දී. හරි.
ඔව් එතකොට ඒ තන 10 එකක් ගත්තාම Taman දක්ෂ වෙන්න ඕන එතන තණ්හාව මොකද්ද අවිද්‍යාව මොකද්ද කියලා අඳුරගන්න. ඒක එතකොට ඇහැ වෙන්න පුළුවන්, රූපේ වෙන්න පුළුවන්, චක්කු විඥානේ පුළුවන්, ස්පර්ශේ පුළුවන්, වේදනාව වගේ ඕන තැනක සංඥාව ඒවයි ඕනම තැනකින් දකින්න උත්සාහ කරන්න ඕන. දකින්න උත්සාහ කරන්න ඕන මෙතන තණ්හාව ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව යෙදුනේ කොහොමද කියන එක. ඒකේ එතන ඒ අවිද්‍යාවෙන් වැහිලා නිසාමයි තණ්හා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ. එතකොට ඒ අවිද්‍යාවෙන් ඇත්ත පේන්නේ නැති නිසාමයි තණ්හාව ඇති වෙන්නේ. අන්න ඒ කරුණ දකින්න ඕන. මොකද දැන් අර දුකට හේතුව තණ්හාව කිව්වට අපිට තණ්හාව නැති කරන්න බෑ අවිද්‍යාව යෙදිලා තියෙනකොට. ඒක පෙන්නනවා මේ තිත්තායතන සූත්‍රයේ පැහැදිලිව කියනවා දුකට හේතුව තණ්හාව වුණාට තණ්හාව ඇති වෙන්නේ ඒකටත් හේතුවක් තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඔහොමම ගිහිල්ලා අවිද්‍යාව කියන හේතුවට යනකන් යනවා. එතකොට මේ අවිද්‍යාවේ තණ්හාවේ පුදුම එකකට එකක් කිට්ටු සම්බන්ධකමක් තියෙනවා. එතකොට එතන අවිද්‍යාවෙන් පෙන්නන්නේ මේ ඇත්ත ඇති හැටි නොදන්න නිසා මේකක් තියෙනවා කියන ගතියකට යනවා. ඔය හැට පැනම ගත්තොත් ඒකේ දකින්න පුළුවන්. දැන් ඇහැ තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. රූපේ තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. චක්කු විඥානය තියෙනවා කියන අදහසකට යන්නේ අවිද්‍යාව නිසා. චක්කු සම්පස්සය කියන කරුණක් තියෙනවා කියන එකට යන්නේ අවිද්‍යාව නිසා. ඊළඟට ඒකේ වේදනාව දැන් මේවා මදුපිණ්ඩික සූත්‍රෙත් අපි පෙන්නලා දීලා තියෙනවා මේවා පණවා ගැනීම කියලා. එතකොට මේ පණවා ගැනීම නැති වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට ඒ අවිද්‍යාව නිසා පණව ගන්න එක තියෙනවා කියලා ගැනීම තුළ එතන සංහාවෙන් බැඳීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අවිද්‍යාවෙන් මේ දේ හදලා දෙනවා. හදලා දෙන එක එහෙමමයි කියලා පිළිගැනීම තුළ ඒකට ඇලෙනවා බැඳෙනවා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා කියන එක. මේක මහා සලායතන සූත්‍රයක බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මේවයි සතුටු වෙනවා සාරජ්‍යත. ඊට පස්සේ ඒ සතුටු වීම තුළ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා කියන කර්මය දෙනවා. ඒ නිසා තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. එතකොට අන්නේ තණ්හාව ඇති වෙන හැටි දකින්න ඕන. ඒක ඇති වෙන්නේ මේ අවිද්‍යාව මත මේක පනෝලා තියනවා කියලා බාර ගැනීම මතයි කියන කරුණත් දකින්න ඕන. ඒකේ එතන තමයි පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන්නේ. කියන්නේ මේ හේතු තියන කණුයි මේ ඵලය. මේ හේතු යෙදුන් නැත්තම් ওই ඵලය හටගන්නේ නැහැ කියන ධර්මතාවය. ඒක ඔය ಜಾති 60ටම දාලා බලන්න පුළුවන් නම් 60ටම වෙන් කර කර බලන්න කියන එක නෙමෙයි මං කියන්නේ. Taman ඒ හැටෙන් එකක් හරි අරගෙන මෙන්න මේ ධර්ම කරුණ මේකේ දකින්න පුළුවන්ද? මේකේ පටිච්ච සමුප්පන්න බව දකින්න පුළුවන්ද? මේකේ සංකත බව දකින්න පුළුවන්ද? එතකොට පේනවා මේකේ අවිද්‍යාව යෙදෙන හැටිත් Tamanට යම්කිසි ප්‍රඥාවකින් දකින්න පුළුවන්. ඒ අවිද්‍යාවෙන් වෙන මුලාව හින්දා මේකට ඇලෙන බැඳෙන තණ්හාව ඇති වෙන හැටිත් යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ පැත්තකින් බැලුවොත් මං හිතනවා මෙන්න මේ අනවරාග්‍ර දුකෙන් මිදෙන්න මාර්ගයක් උපද්දව ගන්න පුළුවන් කියලා. ඒතර මේක ඇහැට බලන්න පුළුවන්, රූපෙට බලන්න පුළුවන්, චක්කු විඥානෙට බලන්න පුළුවන්. ඒ තමන්ට ගෝචර වෙන ඕන තැනකින් බලන්න පුරුදු වෙන්න කියන එක තමයි මම මේ කියන්නේ. එහෙනම් සංචක්කු සම්පස්සේ බලන්න, එහෙම නැත්නම් වේදනාවේ බලන්න. හැබැයි බලන්න ඕන කරුණ මොකද්ද කියලා තේරුම් ගන්න. බලන්න ඕන කරුණ තමයි මෙතන තණ්හාව ඇති වෙන්නේ කොහොමද, අවිද්‍යාව යෙදෙන්නේ කොහොමද කියන කරුණ. ඒක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍යයි, ඊළඟට නිරෝධයේ මාර්ගයයි එන විදිහට. එහෙම නැත්නම් මෙන්න මේ හේතු යෙදෙන හින්දා මේක හට ගන්නවා. මේ හේතු යෙදුත් නැත්නම් හට ගන්න බෑ කියන අන්නේ ධර්මතා දකින විදිහට බලන්න උත්සාහ කරන්න කියන පැත්ත තමයි මේ මට හිතෙන්නේ. දැන් මෙතන අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි අඳුර ගන්න ඕන. ඒක ඒකෙන් මිදෙන්න නම් ඒකට එහෙම නොකර වෙන මොනවා කළත් මේ භයානක තත්ත්වෙන් මිදිලා නැහැ කියන අන්න ඒ පණිවිඩේ දෙන්න තමයි මන් දකින්නේ මෙතන බුදුහාමුදුරුවෝ මේක මෙච්චර උපමා ගත්තා නේද මේ සූත්‍රෙදි. අර එකක් දෙකක් කියලා අනේ සසර දුකයි මෙහෙම කියලා නවත්තන්න නැතුව මේ මිනිස්සෙක් කියලා හිස්කසුන් කාලා මෙච්චර ලේ ගල්ලා තියෙනවා සතර මහා සාගරේට. එතනින් නවත්තන්න. ඊළඟට ගොනෙක් වෙලා, මී ගොනෙක් වෙලා, කුකුලෙක් වෙලා, ඔහොම ඔහොම අර 10ක් විතර එකින් එක අරන් පෙන්නනවා. මොකද මේක Tamanට දදාම හිතන්නවා. මම මෙහෙම වෙලා තියෙනවා, මේකෙන් මිදිලා නැහැ, මෙහෙම හිටියොත් ඉස්සරහටත් මේ තත්ත්වේ කියන එක හිතට කාවදින්න ඊළඟට පේනවා ඇයි අපි එහෙම වෙලා නැත්තේ. අන්න එතෙන්දි තමයි හොවන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි. එහෙනම් අපි ඕක කඩන්න නේද උත්සාහ කරන්න ඕන, බුදුදහමෙන් ඕක නේද හොයාගන්න ඕන කියන පැත්ත. අන්න ඒ පණිවිඩේ තමයි මේ සූත්‍රෙන් දෙන්නේ කියන එක තමයි ඉතින් මට නම් තේින්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබතුමාගේ මාතෘකාවේ. හොඳයි. දැන් තමයි ඔබතුමාට කොටස මම ලැබුණාද?
දරුවත් මහත්තයා මට 9ක් වගේ තමයි ලැබුණේ. මම හිතන්නේ ඔබතුමාගේ මහත්තයාට කියන්න පුළුවන් මේ අඩුපාඩුව. ඒක ඇස කියන එක ගත්තොත් ඔව් හරි. ඒකවල ඇසත් එක ගත්තාම රූපය ඇස රූපය චක්කු විඥානයේ චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනාව රූප සංඥාව රූප සංචේතනාව රූප තෘෂ්ණාව රූප විතරකේ රූප විචාරයේ කියන 10 තමයි ඒ ඇහැ පිළිබඳ වෙන්නේ. ඒකට ඇහැ රූපේ චක්කු විඥාන චක්කු සම්පස්සජ වේදනා රූප සංඥා රූප සංචේතනා රූප සංහා රූප විතක්ක රූප විචාර කියන තිකේ තමයි මේ සංහාව ඇති වෙන්නේ, සංහාව පවතින්නේ කියලා. එයත් ගත්තාම ආයතන 6 ගත්තාම මේ 60ක් මේ විදිහට තමයි 60 මේ සංහාව ඇති වෙනවා, සංහාව පවතිනවා කියන එක තමයි කියවෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට. මම හිතන්නේ ඔබගේ මහත්යන් පුළුවන් ඒකට යමක් එකතු කරන්න කියලා.
ඔව් ඒ 10 තමයි ජයන්ත මහත්තයා කියන්නේ. අපි ඇසේ සම්බන්ධව ගත්තොත්, දැකීම සම්බන්ධව ගත්තොත් ඒක දැකීම කියන ක්‍රියාවේදී අපිව අහුවෙන තැන් 10ක් ඔය පෙන්වන්නේ. දැකීම නැත්නම් දිට්ඨ කියන සිද්ධිය. ඒකට දිට්ඨ කියන සිද්ධියේ ඇත්ත නොදැක්කොත් අපි රූපයේ ඇහැ කියන ස්වභාවයේ මුලා වෙනවා, ඇලෙනවා, බැඳෙනවා, තණ්හාවෙන් බැඳෙනවා. ඊළඟට රූපය ඇහෙන් දැනගන්න රූපය කියන ස්වභාවය මත ඇත්ත නොදැක්කොත් ඒකේ තණ්හාවෙන් ඇලෙනවා. ඊළඟට ඒ නිසා හටගන්න ඇහැයි රූපේ නිසා හටගන්න චක්කු විඥානය කියන ස්වභාවයේ ධර්මතාවයේ ඇත්ත දැක්කේ නැත්නම් එතනත් තණ්හාවෙන් ඇලෙනවා. ඊළඟට ඒ තුන තියෙනවා කියන තුන එකතු වුණා කියන අදහස දෙන පස්ස චෛතසිකය. ඒතර පස්ස සිතුවිල්ල. අන්න ඒක ඒ අවිද්‍යාවෙන් ඒක හැදෙන හැටි නොදැක්කොත් ඒකෙත් තණ්හාව ඇති කරගන්නවා, එළෙනවා, බැඳෙනවා. ඊළඟට ඒ පස්සේ නිසා චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් හටගනීද එතෙන්දී කියනවා අර ජාති තුනම සුඛංවා දුක්ඛංවා අදුක්කම සුඛංවාති. අන්න ඔය මේ වේදනා ಜಾති තුනෙන් තම්පි. ඒ තුනෙන් එක මොහොතක එකයි ඇති වෙන්නේ. තුනක් කිව්වට ඒ හින්දා එතනින් එකක් ගන්න ඕන. ඒක නම් කරුණු පහක් කිව්වා. ඇසයි රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සයයි වේදනාවයි. එතන පහයි. ඊළඟට එතන එන රූප සංඥාව. අන්න ඔය දැන් ඇහෙන් දැකීම නිසා යම්කිසි රූප සංඥාවක් ගන්නවද? අන්න ඒකේ අවිද්‍යාවෙන් මේක හදපු හැටි නොදන්නකොට මේකට තණ්හා කරනවා. ඊළඟට රූප සංචේතනාව. ඒ ගත්තු රූපය ගැන යම්කිසි චේතනාවක් එනවද? ඒ රූප සංචේතනාව. ඒකටත් තණ්හා කරනවා, අරනවා, බැඳෙනවා. ඊළඟට එතන තව කරුණක් කියදෙනවා. ඒකත් ඒ නුවණින් විමසන්න ඕන තැනක්. ඔන්නතන තණ්හාව කියලා එකක් කියදিলা ඒකටත් තණ්හා කරනවා. ඔක තේරුම් ගන්න ඕන තැනක්, හිතලා බලන්න ඕන තැනක්. තණ්හාවටත් තණ්හාවක් ඇති වෙනවා. ඒ තෘෂ්ණාවට තෘෂ්ණා කරනවා. ඊළඟට ඒක ගැන එන විතක්කයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඒක ගැන එන ਵਿਚාරයටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. එතකොට තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 10ක් තියෙනවා. එතකොට මේ තණ්හාව ඇති වෙන්නේ මතක තියාගන්න මේ 10ේ තියෙන අවිද්‍යාව නිසා වෙන මුලාව. අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ. එතකොට ඒක අවිද්‍යාවට සම්බන්ධ වෙන්නේ කොහමද? තණ්හාවට සම්බන්ධ වෙන්නේ කොහමද? ඒකට අවිද්‍යාව කියනකොට අපිට තව පැත්තකින් බලන්න ඕන. එතන දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, නිරෝධගාමිනී මාර්ගයේ අඥානං කියන මේ හතරත් යෙදීම එකයි මේ තණ්හාව යෙදෙන්නේ කියන එක. ඔන්න ඕවා ටිකක් නොවනින් බලන්න දක්ෂ වුණත් මං හිතනවා මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි යම් කිසි මට්ටමකට කඩා ගන්න මාර්ගයක මාර්ගයක් උපද්දව ගන්න පුළුවන් වෙයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබලගේ මහත්තයා. අනික වැඩපින් හොඳයි. අපි අද දවසේ සාකච්ඡා වී අවසානයේ තිබුණා. ඉතින් අද දවසේ අපිට ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණේ. ඒ සූත්‍ර දේශනාව ඔස්සේ හැම කල්යාණ මිත්‍රයෙම වගේ බොහෝ අදහස් ඉදිරිපත් කරා. ඒ හැම අදහසක්ම ඉතාමත්ම අපිට අගේ කරන්න පුළුවන් ප්‍රයෝජනවත් වෙනවා. අපි කිසියම් ආකාරයක උනන්දුවක් තවදුරටත් ඇති කරගන්න. ඉතින් අපි හෙට දවසේදීත් සුපුරුදු විදිහටම සාකච්ඡා පිටරම් වෙනවා. ජයන්ත මහත්මයා හෙට සම්බන්ධ වෙනවා. අපිට ධර්ම සම්බන්ධයෙන් කරගෙන සාකච්ඡාවක් පැවැත්වෙයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. ඉතින් අද දවසේදීත් අපිට ධර්ම කියාදීම ඉදිරිපත් උනේ මාචාර්ය පොක්කුල්ගේ මහත්මයා ශ්‍රී ලංකාවේ දැනටම බොහෝ වැඩ කරන බහුල පුද්ගලයෙක් සිට බීදිත් අපි වෙනුවෙන් ඉදිරිපත් වන දවසේදී ඉතින් හැමදෙනා වෙනුවෙන්ම එතුමාට අපි ගෞරව කරනවා. අපි සියලු දෙනා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා, ඒ වගේම අපි කරන ධර්ම දානමේ කටයුතු නිසා අපි අත්කරගත්තා වූ කුසලයක් ඇද්ද ඔබතුමාට ඒ කුසල අනුමෝදනා කර සිටිනවා. ඔබතුමාගේ ප්‍රඥාව තව තවත් වැඩි වීමට හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි එමුනම් හෙට දවසේදී නැවතත් මුණ ගැහෙමු. හොඳටම පෙරවස්සක් නැහැ. දෙරුවන්
කරා.